සාදු. 2017 වසරේ 5 මාසේ 28 වෙනිදා භාවනා වැඩසටහන. ධර්මයේ පිළිබඳව විවිධ කල්හි විවිධ මත, විවිධ රැලි, විවිධ අදහස් පවතිනවා. හැමෝටම වුමනා කරන්නේ මේ ආර්ය ධර්මය. මේ ආර්ය ධර්මය අවශ්‍ය නිසා ඒ අවශ්‍යතාවයෙන් ප්‍රයෝජන ගන්න යම් යම් කපටි උපාය මාර්ග උගුල්වලත් වැටෙනවා. 2020 වෙනකොට රහතන් වහන්සේලා 100ක් බී වෙන්න ගියපු කට්ටියක් එනවා. ඒ ගැනත් හරි සන්තෝෂයි. ඒ සියලුම අයට කියන්නේ අපේ මූණ බලන්න අපහසුයි, එහෙම කියලා නැවිත් ඉන්න එපා. මේ නපුරු වචන ඉවසන සුළු ගුණයක් තියෙනවා බුදුවරුන්ගේ. ඉතින් ඒ ගුණය අපි ළඟත් තියෙනවා. නපුරු ක්‍රියා වුණත් අපි උහුලනවා. මෙතන ඉන්න දායකයෝ නොමග යවලා, වැරදි උපදෙස් දීලා මෙතනින් කඩාගෙන වෙන තැන්වලට එක් කරගෙන ගිහිල්ලා මේ මිනිස්සු මුලා කළත් කමක් නැහැ. එන්න අපි ඒගොල්ලන්ට අපි ළඟ දයාව තියෙනවා, කරුණාව තියෙනවා, සද්ධර්මය දෙනවා. හැබැයි ඉතින් යම්කිසි දවසක ඔබේ නපුරු සිතෙහි ඒ චේතනාවේ තිබුණු දුර්වලතාවයට විපාක හම්බෙන්න ඉඩ තියෙනවා. රහත් වෙලා පිරුණම් පැවේ නැති වුණොත්. මොකද හේතුව ධර්මයට දැන දැන නිගරු කිරීම, සංඝයාට දැන දැන නිගරු කිරීම, බුද්ධ රත්නය දැන දැන නිගරු කිරීම, බුද්ධ රත්නයට ඒක විශාල පාපයක්. කමක් නැහැ මුලාවනේ, එහෙම වෙනවා. ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ සමයේදී මේ ලෝතුරා බුදු කෙනෙක් රැස් විහිදුවමින් මිහිරි හඬින් බණ කියද්දිත් දේවදත්ත නැමැති ඒ දුෂ්ටයාට පුළුවන් 500ක් ගලවගෙන එතනින් ඉවත් වෙන්න. එතකොට ආනන්ද හාමුදුරුවන්ගෙන් 500ක් හරි 100ක් හරි ගලව ගන්න එක ප්‍රශ්නයක් නෙමෙයි. දුෂ්ට වදන් වලට, උපායශීලී මුලා කිරීම වලට පුළුවන්. ඉතින් මේ රටේ තියෙන ප්‍රධාන ලක්ෂණය තමයි රැවටෙන ස්වභාවය. වැඩියෙන්ම බොරු කියන තැනට ඇදෙන ස්වභාවය. ව්‍යාපාරය තුළ තියෙන්නේ බොරුව, සමහර වෙලාවට බනවල තියෙන්නේ බොරුව, දේශපාලනේ නම් කොහොමත් බොරුවනේ. ඒක අහන්න දෙයක් නෑ. වැඩියෙන්ම බොරු කිව්ව කෙනා ඒ සමේ දිනනවා. ඒකයි ස්වභාවය. ඒ නිසා මෙවැනි රැවටෙන ගුණයක් මේ ශ්‍රී ලාංකිකයෝ ළඟ තියෙන නිසා මිහිඳු මහරහතන් වහන්සේ චූලහස්ති පදෝපම සූත්‍රය කියලා සූත්‍රයක් දේශනා කළා. ඉක්මනින් තීන්දු තීරණවලට එන්න එපා, රැවටෙන්න එපා, කලබල වෙන්න එපා. ඔබ අලියගේ ඇත් අඩි දැකලා, ඒ අත් ඇත් අඩි දැකලා ඒකට එක පාරට අලියගේ හැටි නිර්මාණය කරන්න යන්න එපා. හෙමින් හෙමින් ඒ සියලු සලකුණු පහු කරගෙන ඉස්සරහට ගිහිල්ලා ඒ ඇත්රාජයාම දකින්නයි කියලා. ආන්නේ උපදේශය තමයි අපේ වෙන්නතුන්ට දෙන්න තියෙන්නේ. මේ ඉක්මනින් දන්නව වගේ, දැක්ක වගේ තීන්දු තීරණවලට එනවා. දැන් අපේ බෞද්ධ පින්නතුන් ඉන්නේ මේ නිවන් දැක්ක වගේ. ඒ කියන්නේ යා ඔක්කොම දන්නවා. සෝවාන් මාර්ගත් දන්නවා, අනාගාමීත් දන්නවා, සකදාගාමීත් දන්නවා, ඔක්කොම දන්නවා. ඒ ගැන තර්ක තියෙන්නේ, යාට වාද තියෙන්නේ. කොහොමද වාදයකට පැමිණෙන්නේ, කොහොමද තර්කයකට පැමිණෙන්නේ? තමන්ට හරියට ප්‍රත්‍යක්ෂතාවයක් නැතුව එතෙන්ට එන්න එපා. ඒ උද්වේගය, ඒ කිපෙන සුළු මනස මෝඩකමක් කියලා හිතලා යටපත් කරගන්නට, දුරු කරන්නට වග බලා ගන්න ඕනේ කියන එක අපි මතක් කරනවා. දැන් ඒක හදා ගන්නත් ඕන, නිකන් ඉඳලා හරියන්නේ නැහැ. ඒක හදා ගන්න ඕන පින්නතුනේ. මනස නිවැරදි කරගන්න එක නේද මේ අහන ධර්ම කාරණේන් කාරණේට ඔබේ මනස නිවැරදි කරගන්න. ඒකට කියනවා ධම්මානුධම්ම ප්‍රතිපatti වෙනවා. ඔබ මනස හැම කාරණයකින්ම නිවැරදි කරගන්නවා නම් ඒක කුමකටදයි තියෙන්නේ? ධම්මානු ධම්ම ප්‍රතිපත්ති කියන ගුණයට අයිති වෙන්නේ. ඒ නිසා ඒ නිවැරදි කර ගැනීම අත්‍යවශ්‍යයි. ඇයි ඔබ ඔබේ මනස නිවැරදි කරගන්නේ? ඔබට ඔබ ආදරේ නිසා, ඔබ මෙලව දුක් විඳින්නට අකමැති නිසා, ඔබ සසර විශේෂයෙන් දුක් විඳින්න අකමැති නිසා, ඔබේ ආධ්‍යාත්මික සිත වැරදි පාරමිතාවක සිටියෝ, තිරිසං ආත්මයට පාරමිතාවක් තිබුණෝ, පෙරේත ආත්මයකට අවශ්‍ය කරන පාරමිතා, බෝසතුන්ට විතරක් නෙමෙයි පාරමිතා, ඔය ඉන්න හැම ආත්මයකටම යන්නේ පාරමිතාවක්. ඒ කියන්නේ තමන් පුරන දේ, තමන් හදාගන්න දේ. තේරුණා නේද? පැදුරත් පුරනවනේ. අපි පැදුරු ඉස්සර වියනකොට කියන්නේ පැදුර පුරනවා. ඒ කියන්නේ අපි හැමින් අපේ ජීවිතේට අපි ඒක අමුණ ගන්න විදිය, එකතු කර ගන්න විදිය. ඒ නිසා මේ ඉන්න සියලුම දෙනා කුමන හෝ තත්වයකට පාරමී පුරන අය. එක්කෝ අරිහත්ත්වයට, බුද්ධත්වයට පාරමී පුරන අය, මාර්ගඵලවලට පාරමී පුරන අය, එහෙම නැත්නම් සුගතියකට පාරමී පුරන අය, එහෙම නැත්නම් දුගතියකට පාරමී පුරන අය. මම හිතනවා එසේ අය මෙහි නොපැමිණේවා කියලාත් හිතනවා, පැමිණෙන්නේ නැහැ කියලාත් හිතනවා. එහෙම ඉන්නවනම් ඒ අයත් සුගතියට සහ අරිහත්ත්වයට, බුද්ධත්වයට පාරමිතා හරව ගන්න ඕන කියලාත් අපි අදිෂ්ඨාන කරනවා, ප්‍රාර්ථනා කරනවා. ඔබේ හිත පිරිසිදුව තියාගන්න කැමති අයටයි මෙතෙන්ට පැමිණෙන්න කියලා අපි මතක් කරන්නේ. මොකද හිත පිරිසිදු කරගන්න හැටි අපි කියලා දෙන්නේ. උපභෝග පරිභෝග වස්තු සම්පත් ලබන හැටි නෙමෙයි. අර සුමනා සුජාතා අනේ පිටුතුමාගේ ධනේ දිහා බලලා මේ වගේ ධන සම්පත් ලැබෙන්න කෙනෙක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න නෙමෙයි. රූප සම්පත්තිය දැකලා ඒ වගේ රූප සම්පත්තියම ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න නෙමෙයි. එතකොට ඒ කාම ධර්ම වලට ලෝභකම් ඇති කිරීමයි ඒකෙන් සිද්ධ වෙන්නේ දාන පින්කම නෙවෙයි. එහෙම නෙමෙයි. අපේ මේ ලෝභ ద్వේෂ මෝහ නැති කරගෙන කවුරුත් වගේ නෙමෙයි ඔබ ඔබ වගේම ඔබට නිවන් දකින්න වැඩපිළිවෙලක් තමයි තියෙන්නේ. ඒක තථාගතයන් වහන්සේගේ ධර්මයයි. මට මේක උපද්දවන්න පුළුවන් කමක් නැහැ, අලුත් නිර්මාණයක් කරන්න පුළුවන් කමක් නැහැ. තථාගතයන් වහන්සේගේ ධර්මය ලියලා තියෙන පරිදි නොවේ, දැක ප්‍රත්‍යක්ෂ කොට තියෙන පරිදි. දැන් වෙනස් නේද? ලියලා තියෙන පරිදි නෙමෙයි, දැක ප්‍රත්‍යක්ෂ කොට තියෙන පරිදි. ලියලා තියෙන පරිදි යමකට ඉගෙන ගන්න ඕන නම් මොකද කරන්න තියෙන්නේ? පොත්පත් තියෙන ඕන තරම් කියවලා කියවලා දැනගන්න ඕන. එතකොට ලියලා තියෙන පරිදි, දැක ප්‍රත්‍යක්ෂ කරලා තියෙන පරිදි අතර වෙනස්කම් තියෙනවා. ඒක එහෙම තියෙනවා. ඒකට හේතුව තමයි ඒ වෙනස්කම හටගන්නේ මුල් ප්‍රකාශනය දෙවනියා වටහා ගන්න විදිය, තුන්වෙනියා ග්‍රන්ථ ආරූඪ කරන විදිය, හතරවෙනියා කියවන විදිය, කියවපු කෙනා ප්‍රකාශ කරන විදිය. මෙන්න මේ ආකාර සමූහය තුලින්ම වෙනස්කම් ඇතිවන්නට ඉඩ ප්‍රස්ථා තිබෙනවා. ඒ නිසා දැන ප්‍රත්‍යක්ෂ කරගත යුතුයි. ඒ නිසා සියලුම ආගම් සියලුම දර්ශන යම් විකෘතිතාවයක තියෙනවා. ඒක ස්වභාව ධර්මයක්. ගල් ගෙඩියක් වුණත් ගඟක කාලයක් තිස්සේ පෙරලි පෙරලි එනකොට අපිට ලස්සන බෝල ගල් අහුවෙනවා. බෝල ගල් අහුවෙනවා. ඒව පෙරලිලාම රවුන් වෙලා ගිහිල්ලා. ඒ වගේ මේ වෙනස් වීමට භාජනය වීම ස්වභාවිකයි. ස්වභාවිකයි. ඒ නිසා අපි දැන ප්‍රත්‍යක්ෂ කරගත් ධර්මයේ පිළිබඳව විවෘතව පරේක්ෂණය කළ යුතුයි. සැක නොසිතා ධර්මයේ පිළිබඳව යම් කිසි කෙනෙක් මේ උන්වහන්සේට බොරුවක් කියන්න අවශ්‍ය නැත, අවිද්‍යාවක් කරන්න අවශ්‍ය නැත, මෙහි යම් ගැඹුරක්, මෙහි සත්‍යයක්, මෙහි යථාර්ථයක් ඇතේ යන විශ්වාසය තුලින් දිගින් දිගටම පරේක්ෂණය කරගෙන කරගෙන ගියොත් ඒ තනත්තාට ඒකාන්ත වශයෙන්ම ධර්මයේ මුණ ගැහෙනවා. ඉතින් ගොඩාක් අයට තියෙන විචිකිච්ඡාව, ධර්මයේ පිළිබඳව සැකය තියෙනවා. මේ ධර්මයේ පිළිබඳව සැකය තියෙන විට සිදුවෙන දේ තමයි එයා යොමු වෙන්නේ නැහැ ගැඹුරු පරේක්ෂණයකට. එහේ පිටින් බලාගෙන ඉන්නවා. එහේ අහගෙන ඉන්නවා. හදවත එතෙන්ට යොමු කරන්නේ නැහැ. සමහර වෙලාවට මේ සමාජයේ තියෙන ප්‍රෝඩාවල් දැකලා දැකලා ඒකෙන් තැවිල වෙන්නත් පුළුවන්. එහෙමත් වෙනවනේ. ඊට පස්සේ තමන්ගේ හිත යොමු කරන්නේ නැහැ. මොකද ඔක්කොම බොරුකාරයෝ, ඔක්කොම රැවටීම්කාරයෝ කියන තැනත් ඉන්නවා. ඒ නිසා තමන්ගේ හිත සම්පූර්ණයෙන්ම නිදහස් කරලා අපි ධර්මයේ මැද තැනක සිට පරේක්ෂණය කළ යුතුයි. නිවනට පත්වෙන්නට නම් තථාගතයන් වහන්සේගේ දේශනාව තුළ ඉතාම පැහැදිලිව තියෙනවා, නිවන කියන එක හොයනවට වැඩිය හොඳයි දැවෙනවයි කියන එක හොයන එක. ඇයි මම දේශනා කරන්නේ එහෙම? එහෙම දේශනා කරන්නට හේතුව යමෙක් දැවෙන තැනින් තමයි නිවන මතු කරගන්න තියෙන්නේ. ඔබ තුල දැවෙන තැන ඔබ සොයා ගන්න, දැවෙන තැන නිවා ගත්තොත් ඊළඟට ඇති වෙන්නේ මොකද්ද? නිවන. හැබැයි දැවෙන තැන ගැන ඔබ සැලකිලිමත් වීමක් නැතුව නිවන කියලා දෙයක් ලෝකේ හොයන්න ගියොත් හොයා ගන්න පුළුවන් කම නැහැ. දැන් ගිනි නිවන හමුදාවක් ආවොත්, යම් කිසි ආයතනයක් නිවසක් ගිනි අරගෙන ගිනි නිවන හමුදාවක් හොයන්නේ නිවිච්ච තැනද දැවෙන තැනද? දැවෙන තැන් හොයන්නේ, වැඩියෙන් දැවෙන තැන්, දැවීමට තිබෙන අවකාශය ඇති තැන් ආදී වශයෙන් සොයනවා. සොයල මේ දැවෙන තැන්ම නිවා ගන්නට නිවන්නට සැලකිලිමත් වෙනවා. ආන් ඒ වගේ ඔබ ගිනි නිවන හමුදාවේ ඒ ගිනි ආරක්ෂකේ බටේක් වාගේ වෙන්න ඕන. පිටගිනි නිවන්න නෙමේ, ඔබේ ආධ්‍යාත්මික ගිනි නිවන්න. දැන් මේක ප්‍රායෝගික වෙන්න ඕන, මේ මොහොතේම වෙන්න ඕන. එතෙන්ට මනස හදා ගන්න ඕන. මොකද්ද? ඔබේ දැවෙන තැන් ඔබ පරීක්ෂා කරන කෙනෙක් වෙන්න ඕන. ඔබේ මුලා වීම පිළිබඳව ඔබ පරීක්ෂා කරන කෙනෙක් වෙන්න ඕන. ඔබේ ගැටලු ගැන ඔබේ පරීක්ෂා කරන කෙනෙක් වෙන්න. ගැටලු හංගන්න එපා. ඔබේ හිතට ඔබ ලෝකෙටම බොරු කළක් කමක් නැහැ. ඔබේ අඩුම තරමේ ඔබේ හිතට ඔබ බොරු නොකොටින්. හිත ඉදිරියේ සත්‍යවාදීව ඉන්න, ලෝකෙම ඉදිරියේ බොරුකාරය වුණත් කමක් නැහැ. හිත ඉදිරියේ ඉන්න සත්‍යවාදීව. තවන්ට හිත ඉදිරියේ සත්‍යවාදී විය හැකි නම් එයා ලෝකයට බොරුකාරයෙක් නෙමෙයි. ඒක තමයි ලොකුම සත්‍යය. නමුත් මේ හිත ඉදිරියේ ඉන්න බොරුකාරය නිසා තමයි අවිජ්ජා පත්‍ය සංඛාරා කියන පටිච්ච සම්පදායක් හැදෙන්නේ. හිත ඉදිරියේ බොරුකාරයෙක් වීම, නුවණ ඉදිරියේ බොරුකාරයෙක් වීම, එහෙම වෙන්න එපා. මේ සත්‍ය පාරමිතාවක් හැටියට, කාන්ති පාරමිතාවක් හැටියට ඔබ පෙන්වුවේ එක එක ආත්මයට කරන්න නෙමෙයි. යම් යම් එක ආත්මවලදී මම මෙන්න මේ වගේ කැපවීමක් මේ වෙනුවෙන් කළයි කියලා පෙන්වන්න. නමුත් අපි මේ සියලු පාරමී ධර්ම දසපාරමීම අපි මේ ආත්මේ සිද්ධ කරන්න ඕන. ඒ දසපාරමීම මේ ෂණයේ සිද්ධ කරන්න ඕන. මේ බණ අහගෙන පුටුවේ වාඩි වෙලා ඉන්න ටිකට දසපාරමීම පුරන්න ඕන. ඒක ලේසි නෑ නේද? පුටුවේ ඉඳගෙන කොහමද මම දසපාරමීම පුරන්නේ කියලා. ඒක විශේෂයෙන් ආධ්‍යාත්මික පාරමිතාවක්. ඒ ආධ්‍යාත්මික පාරමිතාව පිරෙන්න ඕන. එහෙම පුරන විට තමයි ඔබේ සිත ශක්තිමත් වෙන්නේ. එහෙම නැත්නම් නිවීමටපත් වෙන්නේ ශාන්තියටපත් වෙන්නේ. දැන් මේ කරුණු ටික ඉෂ්ට කරගත්ත කෙනෙකුට, තමන්ගේ ආධ්‍යාත්මය තුළ සකසගත්ත කෙනෙකුට ඉස්සරහා පියවරවල් තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා ධර්මානුගත වීම, ධම්මානුධම්ම ප්‍රතිපත්ති වීම යම් ප්‍රමාණයකට හරි ඇති කරගෙන යන කෙනෙකුට තමයි ඉදිරි ධර්ම කාරණා හොඳින් වැටහෙන්නේ, ඒ වගේම මේ ධර්ම කාරණාවල ප්‍රයෝජනය ලබා ගන්නට පුළුවන්කම ලැබෙන්නේ. පළවෙනි කාරණය හොඳින් අසනවා, හොඳින් තේරුම් ගන්නවා, හොඳින් ඒව දරාගෙන හොඳින් මානසිකාරය දෙනවා, හොඳින් පිරිසුදු ධර්මයේ සමග තමන්ගේ ආධ්‍යාත්මය, තමන්ගේ තුන්සිත එකතු පහදු කර ගන්නවා. මේ සියල්ල ඔබේ ගැඹුරු ආධ්‍යාත්මය තුළ සිද්ධ වෙන දෙයක්, ලෝකයට පෙන්වන්න ඕන දෙයක් නෙමෙයි. ලෝකයට පෙන්වන්න අවශ්‍ය කරන්නේ ඔබේ ආධ්‍යාත්මය. ඔබේ ආධ්‍යාත්මික ස්වභාවය ලෝකයට පෙන්වන්න ගියොත් ඒක ගැටලුවක්. ලෝකයේ පවතින ලෝකයට අවශ්‍ය විදියට ඔබේ ආධ්‍යාත්මය ඔබට ඍසි පරිදි, කැමැති පරිදි ලස්සනට පිවිතුරුව පවිත්‍රව තබා ගන්නට සැලකිලිමත් වෙන්න ඕන. හිත අපිරිසුදු වුණොත් ඒකට කියනවා දුගතිය කියලා. හිත පිරිසුදු වුණොත් ඒකට කියනවා සුගතිය කියලා. සුද්ධාවාස කියලා කියන්නේ, සුද්ධාවාස උපදිනවායි කියලා කියන්නේ හිතේ පිරිසුදුකම නිසා උපදින තැන්. ඒ වගේම අනිකුත් අපායන් කියලා කියන්නේ ඒ අනුකූලව හිතේ අපවිත්‍රතාවය නිසා හටගන්නා වූම තැන් කියලා හොඳින් මතක තියාගන්න ඕන. හොඳයි. භාවනාව අවශ්‍යද මේ නිවන් ධර්මය අවබෝධ කරගන්න? ඔව්, භාවනාව අවශ්‍යයි. භාවනා මොනතරම් තියෙනවද ලෝකේ? දහස් ගාණක් තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ භාවනා කර්මස්ථාන කොච්චර දීලා තියෙනවද? දහස් ගාණක් තියෙනවා. පුජ්‍යලයාගෙන් පුජ්‍යලයට ආදීනවය පෙන්වුවේ එක් එක් ආකාරයට, ඒ එක් එක් ආකාරයට පෙන්වු හැම ගාථාවක්ම, හැම සූත්‍රයක්ම නිවන් දකින භාවනාවක් කර්මස්ථාන. ඒක හුදු සීමිත කර්මස්ථාන 40කට 50කට සීමා කරගන්න එපා. බුදුරජාණන් වහන්සේගේ හැම වචනයක්ම භාවනාවක්, හැම සූත්‍රයක්ම භාවනාවක්. බුදුරජාණන් වහන්සේ පියවරක් ලැබුවා නම් ඒකිනුත් අපිට ගන්න දෙයක් තිබුණා. බුදුරජාණන් වහන්සේගේ කෙටියෙන්ම කියතොත් නිහඬ බවත් අපිට කර්මස්ථානයක්. මේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ නිහඬ බව දෑත් දෙක හකුලවාගෙන, පාදයක හකුලවාගෙන නිහඬව සංසුන්ව වැඩ ඉඳීම අපිට ලබා දෙන හොඳ කර්මස්ථානයක්. කියන්නේ ඔබත් මං වගේ වෙන්න. ඔබත් මං වගේ වෙන්න. ඉන්ද්‍රියන් දමනය කරගන්න. ඉන්ද්‍රියන් දමනය කරගන්න. ඉන්ද්‍රියන් සංවර කරගන්න. ඉන්ද්‍රියන් ඉක්මවන්න. ඉතින් මේවයි හරි ගැඹුරු තත්ත්වයක් තියෙන්නේ. අපි හිතාගෙන ඉන්න දේවල් නම් නෙමෙයි. අපි හිතාගෙන ඉන්නවා මේ හැම දෙයම පුජ්‍යලත්වයේ විසින් කළ යුතු ක්‍රියාදාමයක්. පුජ්‍යලත්වයේ විසින් අරමුණක් කරා ඇදීමක්. පුජ්‍යලයා තමයි කවදක හරි නිවන් දකින්නෙත් කියලා විශ්වාසයක් තියෙනවා වෙන්න පුළුවන්. නෑ පින්නතුනේ. පුජ්‍යලයා කවදාවත් නිවන් දකින්නේ නෑ. පුජ්‍යලත්වයේ දුරවීම නිවනයි. ඉතින් බොහෝම දෙනෙක්ගේ විශ්වාසය තමයි මේ හැම දෙයක්ම කරන්න ඕන පුජ්‍යලත්වය කියලා. ඉතින් පුජ්‍යලත්වයට අරමුණක්, සංඥාවක්, සංකල්පයක් ලබා දීලා ඒ පුජ්‍යලත්වයෙන් ප්‍රයෝජන අරගන්න බලන ඒක අසාර්ථකයි. හොඳට බලන්න, ඔබ මෙතෙක් කාලයක් විවිධ භාවනාවන් වල යෙදිලා ඇති. එහෙම ගියාම ඒ පුජ්‍යල භාවනාවන් වල යෙදුනහම පුජ්‍යල භාවනාවන් කළාම ඔළුව අප්සෙට් වෙනවා. හිටපස්සේ බණාන වෙලාවෙත් එක එක ඒවා කරගවනවා. ඉතින් පුජ්‍යලයෝ විසින් දේශනම, පුජ්‍යලයෝ විසින් අසනම, පුජ්‍යලයෝ විසින් භාවනා කරනවා. මේ පුජ්‍යලත්වය කියන එක, මමත්වය කියන එක හරි අපූරු අන්දමට වැසි වැසි ආවරණය වෙවි පවතින දෙයක්. ඉෂිවරුන්ට හොයාගන්න බැරි වෙච්ච දෙයක්. බ්‍රාහ්මණයන්ට හොයාගන්න වෙච්ච බැරි දෙයක්. මහා වෘතධාරී පුජ්‍යලයන්ට, ඒ කාලේ හිටියු මහා ඉෂිවරුන්ට, මේ කල්ප ගණන් මේ ලෝකය විශ්වය ගැන ශාස්ත්‍රීය නිර්මාණ පිළිබඳව, මේ අනන්ත විශ්වය දර්ශන පිළිබඳව තේරුම් අරගෙන ප්‍රකාශ කරපු අයට පවා මේක හොයාගන්න බැරුව තිබුණේ. පුජ්‍යලත්වය කියන්නේ සෑම විටම වැසෙමින් පවතින, ආවරණය වෙමින් පවතින, සැඟවි පවතින කාරණයක්. මොකද මේ අදහස දුන්නහම ඔබ කරන්න ඕන, ඔබේ අවධිය 100 ගුණයකින් වැඩි කරන්න, 1000 ගුණයකින් වැඩි කරන්න. ඉස්සෙල්ලා 1000 ගුණයකින් වැඩි කරගන්නකො. මමත්වයේ අනු පුජ්‍යලත්වයේ අනු සෑම විටම සැඟවි පවතින ධර්මයක්. සෑම විටම ඔබෙන් වසන් වෙන ධර්මයක්. යම් කෙනෙක් සොයාගත්තොත් මම කවුද කියලා, ආන්න එයා තමයි මේ ශාසනේ ආර්ය ශ්‍රාවකයා. ඔයත් ආර්ය ශ්‍රාවකයෝ බෞද්ධයෝ කියලා මේ බොරුවට මුරුංගත්තේ කියලා තියෙන බෞද්ධත් නෙමේ, ආර්ය ශ්‍රාවකයොත් නෙමේ පුදුන්න අය. බෞද්ධ වෙනවන් නම් බෞද්ධ වෙන්න බවුද්ධ වෙන්න ඕන, බවය ඉක්මවන්න ඕන. ඒ ආර්ය ශ්‍රාවකටපත් වෙන ආර්ය මාර්ගඵලයක් තියෙන්න ඕන. අරියත් මාර්ගඵලයක් තියෙන්න ඕන. ඒ අරියත් මාර්ගඵල සුවතාවයක සමාධියක ඉන්න පුළුවන්කම තියෙන්න ඕන. අඩුම ධර්මයේ සංයෝජන තුනක් දුරව පවතින සමාධියක්වත් භුක්ති විඳින්න පුළුවන් වෙන්න ඕන. නැත්නම් එහෙම අනිත් අය ඔක්කොම කොහොමද? පුතජන සත්‍යෝ. කාලය ඉක්ම නොව අය, කාලයම අනුභව කරමින් කාලය තුලම වාසය කරන අය, ධර්මය අවබෝධ කර නොගත් සියලු දෙනාම කාලය අනුභව කරන හේයින් කාල කන්නේ. කාලය අනුභව කරමින් කාලය තුල වාසය කරන නිසා ඔවුන් සියලු දෙනාම කාල කන්නේ. ඔබත් බලන්න ඔබ කාලය කන කෙනෙක්ද කියලා. කාල කන්නේ ගමෙන් නිදහස් වෙන. ඒ කියන්නේ මේ ලෝකෙට කාලකන්ණි කියලා වචනයක් එදුනේ කාලය නොකන අය. දැන් අපි හිතනවා කාලය අපත යවනවා කියලා, ඔය පස්සේ කාලය කන අයම හදාගත්ත කාලකන්ණි නොවෙන්නට. එහෙම නෙමෙයි, කාලය අපත යවනවා කියන එක නෙමෙයි කාලකන්ණි කියන එක අදහස් වෙන්නේ. කාලය තුන චින්තනයේ ක්‍රියාත්මක වෙනවා නම්, කාලය තුල දකින්නවනම් කාලය තුල පැවැත්මක් තියෙනවනම් එයා ඕනම කෙනෙක් කාලකන්ණියෙක්. එහෙමනම් මේ කාලය අනුභව නොකරන ලෝකේ පිරිසක් ඉන්නවා. ඒ තමයි ආර්ය ශ්‍රාවකයෝ. කාලය අනුභව කරන්නේ උන්වහන්සේ. උන්වහන්සේලා අතීත කාලයට සම්බන්ධත් නැහැ, අනාගත කාලයට සම්බන්ධත් නැහැ, වර්තමාන කාලයට සම්බන්ධත් නැහැ. ආන් එහෙම වාසය කරන නිසා කියනවා කාලයෙන් තොරව වාසය කරනවා. මේ අකාලිකෝ ධම්මෝ කියන එක පහළ වුණේ බුදු කෙනෙක්ගෙන් පස්සේ. නැත්තම් අනිත් ඔක්කෝම ධර්ම කාලය මතයි තියෙන්නේ. කාලය මතයි තියෙන්නේ මේ විශ්වීය ධර්මයේ යමෙක් අවබෝධ කරයිද මුළු ජීවිතේම කැප කර හෝ ඒ පින්නතුනේ ලෝකාධිපත්‍ය රජකමට වඩා ශ්‍රේෂ්ඨයි විශිෂ්ටයි. ත්‍රිතරයි ලෝකාධිපත්‍ය රජකමට වඩා විශිෂ්ටයි උත්තරීතරයි. ඒ නිසා අප්‍රමාදීව ඒ ධර්මය ඔබ දැකිය යුතුයි. මේ හැම ධර්ම කරුණකින්ම කියා දෙන්නේ ඔබේ මනස පිරිසිදු කරගන්නට අවශ්‍ය කරන රුකුල් දෙන කාරණා. මේ හැම ධර්ම කරුණක්ම ඔබේ හිත හදාගන්නට ලැබෙන ගඩොල් කැට. ඉතින් අපේ සරල පින්නතුන් සරලව හිතාගෙන හාමුදුරුවෝ ඉතින් ওই දිග දේශනාවක් කරගෙන යයි. ගිහිල්ලා අවසානෙට කියයි ඉතින් දැන් ඔන්න නාහි ළඟ තියාගන්න හිත. ඊළට ගන්නකොට ඊළට ගන්නවා කියලා හිතන්න, පහළට එන්නකොට පහළට හෙළනවා කියලා හිතන්න. එහෙමත් නැත්නම් දැන් නළල මැද හිත තියාගන්න කියලා ඔහොම කියයි කියලා කර්මස්ථානය. ඒ වගේ හරිම මෝඩ අය ඉන්නේ අප්පා. හරි මෝඩයි ඉන්නේ. එහෙම වෙන්නේ නැහැ. ඒක හරියට අර දුර්වල ශිෂ්‍යයෝ වගේ. ඒ ගණිතයක ගැටලුවක් ඒක සෑදෙන විදිය පිළිබඳව අවධානයෙන් ඉන්නේ නැහැ. සර් ඕක අවසානයේදී කියලා දීලා උත්තරය ලියලා යයි. මේ හැම කාරණයකින්ම ලැබෙන රුකුල ඔබ හැම නොවඩවාම ඒ හැම කාරණයකින්ම ලබා ගත්තොත් පමණයි අවසානයේ මේ සියල්ල සම්පින්ඩණය කරලා ඔබේ රෝගයට, ඔබේ කෙලෙස් ලෙඩට, සාංසාරික ලෙඩට ප්‍රතිකර්මයක් මුණගැහෙන්නේ. එහෙම නැතුව සරල එක සිද්ධාන්තයක් නැහැ. නිවන් දකින්න කියලා අඩුපාඩු කෝටියක් තියෙනවා නම් ඒ අඩුපාඩු කෝටියම නිවැරදි කරගන්නටම ඕන. එහෙම නැතුව නිවැරදි කරගන්න ක්‍රමයක් නැහැ. ඉතින් පුළුවන් තරම් තමන්ගේ ඥානයේ පාරිශුද්ධත්වයට පත් කරගෙන තිනවනවා නම් ඒත්තන්ව නිවන් මාර්ගට කිට්ටුයි. එහෙම නැත්තම් ටිකක් දුරයි. ඒ නිහඬියාව තුළ ඇසුනේ උතුම් සැබෑම නිර්වාණ සෝයේ දේශනාවයි. මේ නිහඬියාව තුළ ඇසෙන්නේ උතුම් නිර්වාණ ධර්මයේ දේශනාවයි. එය ඔබට නොඇසේද නොදැනේද? ලෝකෝත්තර ධර්මය නිහඬයි. සියලු ශබ්ද නැගෙන්නේ ලෞකික ධර්ම තුල පමණයි. ලෝකෝත්තර ධර්මය නිහඬයි. ශබ්ද නැගෙන්නේ ලෞකික ධර්ම තුල පමණයි. නිහඬ ධර්මය අසන්නට කන් අවශ්‍ය නැත. නිහඬ ධර්මය දකින්නට ඇස් අවශ්‍ය නැත. නිහඬ ධර්මය ස්පර්ශ කරන්නට ශරීරය අවශ්‍ය නැත. නිහඬ ධර්මය අවබෝධ කරගන්නට මන අවශ්‍ය නැත. තථාගතයන් වහන්සේගේ ධර්මයේ දකින්නට ඥානය අවශ්‍ය නැත. ඒ ධර්මයට පිවිසෙන්නට කාලය අවශ්‍ය නැත. එම ධර්මයට පිවිසුණු පසු සිටීමට රැඳීමට තැනක් අවශ්‍ය නැත. තථාගත ධර්මයේ තේරුම් ගැනීමට දෙයක් නැත. වටහා ගැනීමට දෙයක් නැත. ත තථාගත ධර්මයට පිවිසෙනකොට ප්‍රතික්ෂේප කිරීමට කිසිවක් ලෝකේ නැත. තථාගත ධර්මයට පිවිසුවෙකුට ප්‍රතික්ෂේප කිරීමට කිසිවක්ම නැත. අතහැරීමට කිසිවක්ම නැත. අතහැරීම යනු ද්වේෂයෙන් අල්ලා ගැනීමයි. අතහැරීම යනු ද්වේෂයෙන් අල්ලා ගැනීමයි. සංවේගයෙන් අල්ලා ගැනීමයි. තරහෙන් අල්ලා ගැනීමයි. ඒක අපිට හොඳට දකින්න තියෙනවා සමාජය තුළම. ඒක මතුවෙනවා පන්සලට හරි ගොඩාක් දේවල් කරලා කරලා පොඩ්ඩක් වැරදුණු තැනදී. ඒක මතුවෙන්නේ කොයි විදියටද? තරහයි සංවේගයයි එක්ක. එහෙමනම් ඒක බැඳී පැවතිලා තියෙන අතහැරීම ද්වේෂයත් එක්ක. එහෙනම් මේ පුදුම සත්වයා අතහරින්නද දන්නේ නැහැ. අතහැරීම පුජ්‍යලයා සතුයි. අතහැරීම පුජ්‍යලයා සතුයි. පුජ්‍යලත්වය අතහැරිය කල්හි අතහැරීමට හෝ ලංකර ගැනීමට කිසිවක් නැත. මක් නිසාද? වර්තමානය නැමැති පුජ්‍යලත්වය මුදාහල නිසා. වර්තමානය යනු පුජ්‍යලත්වය. එනිසා ඔබ සිටිය යුත්තේ වර්තමානයේ නොවේ. වර්තමානයේද අත්මිදී. වර්තමානයේ නොවේ ඔබ සිටිය යුත්තේ. වර්තමානයේද අත්මිදී. වර්තමානයේ අත් නොමිදෙන තුරු අකාලික බවට පත්වන්නේ නැහැ. අකාලික බවට පත්වන්නේ වර්තමානයේ අත් මිදෙන තැනැත්තෙක්මයි. බොහෝ දෙනා අතීතයෙන් මිදී අනාගතයෙන් මිදී වර්තමානයට පැමිණ වර්තමානයේ යම්කිසි රූපයක් මුල් කරගෙන සමාධියක් මුල් කරගෙන භාවනා කළා. ඔවුන්ට වර්තමානයෙන් අත් මිදින්නට බැරි වුණා. මක් නිසාද? යත් පුජ්ජලත්වය ඇති නිසා. ඒ නිසා පුජ්ජලත්වය භාවනාව බවට පත් වුණා. පුජ්ජලයා ඉක්මවීම, මමත්වයේ ඉක්මවීම මහා අභියෝගයක්. මේ ආර්ය මාර්ගය තුල පුජ්‍යලේකු කරන දෙයක් කරවන දෙයක් නෑ. රැඳී සිටීමට හරි තරණය කිරීමට හරි කියන මාර්ගයක් නෑ පින්නතුනි. බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුල රැඳී සිටීමට හෝ තරණය කිරීමට දෙයක් නැහැ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුල කිරීමට හෝ නොකිරීමට දෙයක් නැහැ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල කිරීමට හෝ නොකිරීමට දෙයක් නැහැ. ඔබේ නුවණට එය වැටහේද? ඒ අරුත වැටහේද? ඒ ඉතා ගම්භීරයි. ඒ වටහා ගන්න. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල කිරීමට හෝ නොකිරීමට දෙයක් නැත. ඔය ධර්මකාරණේ තේරෙන්නේ නැහැ කියලා ගොඩක් අය කියන්නේ. ගොඩාක් අය අහලා තියෙන්නේ පුජ්‍යල බණ, පුජ්‍යලයාට. ඒ බණ ක්‍රියාත්මක කරෙත් පුජ්‍යලත්වය තුලින්. දැන් මේක පුජ්‍යල බණ නෙමෙයි. දේශනා කරන්නේ පුජ්‍යලයකට නෙමෙයි. පුජ්‍යලත්වය තුලින් ක්‍රියාත්මක කරන්න බෑ. ඊට පස්සේ එන චෝදනාව තමයි නොතේරෙන බණ. ඔව්, අසංඛාරික ධර්මයක් කොහොමත් තේරෙන්නේ නැහැ. තේරුම් ගන්නවට වැඩිය දෙයක් මිනිස්සු හැටියට අපි කළ යුතුයි කියන දර්ශන වේදයන්ත් එක්ක නැගිටින දුර්ලභ පිරිසකට විතරයි මේ ධර්මයේ තේරෙන්නේ. මේක තේරෙන්නේ නැති අය අහන්න එපා. ඒත් තමන් දන්න සම්මුති බණක වාසය කරලා සෙත්ත පෝච්චි වෙලා කියලා කොහේ හරි උපදින එකයි තියෙන්නේ. ඒ අය නිකම් ප්‍රතික්ෂේප කරන්න කියලා පව පුරෝගන අපාය ඩබල් කරගන්න උනත් නැහැ. අහන්න එපා. අහන්න නැතුව ඉඳලා යන දිහාවක යන්න පුළුවන්. කොහොම හරි මම මේක තේරුම් ගත යුතුයි කියන ශ්‍රද්ධාව තියෙන අය මහල තේරුම් ගන්නවා. තථාගතයන් වහන්සේලා මාර්ගය පෙන්වන ඔබ ඔබම එය ප්‍රත්‍යක්ෂ කොට ගත යුතුයි, අවබෝධ කර ගත යුතුයි. මාර්ග උපදේශකයෝ විතරයි අපිට බෑ ඔබ නිවන් දක්වා. ඔබේ චින්තනේ ඔබ අවදි කරන්නේ නැත්නම් අපි මොකෝ මේ පෙට්‍රෝල් දාලා මේ එක ස්ටාර්ට් කරලා ගන්නද කියන්නේ අපිට චින්තනේ? ඒක කරන්න බෑනේ අපිට. මැෂිමක් වගේ තිබ්බනම් මොනවාරි කරන්න තිබ්බා. ඔබේ චින්තනය අවදි කිරීම ඔබ සතුයි. කිසිවක්ම අත්හරින්න එපා, කිසිවක්ම අල්ලගන්න එපා. කිසිවක්ම අත්හරින්න එපා, කිසිවක්ම අල්ලගන්න එපා. අන්න ඒක පුරුදු කරන්න. ඔබට පුරුදු කරන්න භාවනාවක් ලැබුණා, කිසිවක්ම අත්හරින්න එපා, කිසිවක්ම අල්ලගන්න එපා, ඒක පුරුදු කරන්න. වචනයෙන් කිසිදා ඉගැන්විය නොහැකි දේ පැහැදිලිව දැකීම විනා ඉගෙනීම නොවේ. මේක උතුම් මහරහතන් වහන්සේ නමක් වන අචංචාහාමුදු. මන් දන්නේ උන්වහන්සේගේ ගෝලයෝ ඒ තරම්ම හොඳින් මේක කරනවද කියන්න. සරල බණ ටිකක් කියාගෙන ඉන්නවා. නමුත් බලන්න උන්වහන්සේගේ වචනේ තියෙන ගැඹුර. වචනයෙන් කිසිදා ඉගැන්විය නොහැකි දේ පැහැදිලිව දැකීම විනා ඉගෙනීම නොවේ. ඔය කර්මස්ථානයේ මදිද මුළු ජීවිතේම පෝෂණය කරගන්න. හාමුදුරු කියලා දෙන ප්‍රමාණය පමණක් ගත්තොත් එහෙම වැඩක් නැහැ. ස්වාමීන් වහන්සේ කියලා දෙන්නේ බොහොම පොඩි කොටසයි. ඔබ ඒ තුලින් මතු කරගන්න ඕන ගොඩක්. ඒක පැල කරන්න ඕන. බලන්න මේ වචනය තුළින් මතුවන ගැඹුරු අරුත. වචනයෙන් කිසිදා ඉගැන්විය නොහැකි දේ පැහැදිලිව දැකීම විනා ඉගෙනීම නොවේ. ඇත්තෙන් මේ තේරුම් ගැනීම සඳහා සෑහෙන්න ඥානයක් තියෙන්න ඕන කියන එක ඇත්ත තමයි. පඤ්ඤාවන්තස් අයන් ධම්මෝ. ආයන් ධම්මෝ දුප්පඤ්ඤස. මේ ප්‍රඥාව දුර්වල මිනිස්සුන්ට මේව තේරෙන්නේ නැහැ. මම කියන්නේ මේක එකපාර තේරෙන්න ඕන කියලා ඔබට. හැබැයි ඔබ තේරුම් ගැනීමට උත්සාහයක ඉන්න ඕන. එහෙම නැත්තම් ඔබට ඔබ ගැන බොහොම සංවේගයි. තේරුණානේ? ඔබ තේරුම් ගන්න උත්සාහයේ ඉන්නවා. දැන් ඔබට පැහැදිලි මේක ඉගෙන ගන්න පුළුවන් දෙයක්, අහා ගන්න පුළුවන් දෙයක් නම් නෙමෙයි. වචනෙන් ප්‍රකාශ කරන්න බැරි දෙයක් පැහැදිලිව දැකීමක්. පැහැදිලිව දැකීමක්. ඒක ප්‍රායෝගික වෙද්දි තමයි මේ හඬ, මේ දර්ශනය මතු වෙන්නේ. එහෙම නැතුව අහගෙන ඉදීම නෙමෙයි. ප්‍රායෝගික වෙද්දි අත් දෙක එකට වේගෙන් ඝෂ්ඨණය කරන විට අත් පොළසන්නාදයක් වගේ දෙයක් මතු වෙනවා. දැන් ප්‍රායෝගික වෙද්දි මතු වෙච්ච දේ තමයි අත් පොළසන්නාදය. ලී කෑලි දෙකක් එකට අතුල්ලන විට ගිනි මතු වෙනවා. ඒ නිසා දෙකට සාපේක්ෂිත නොවු දෙකේ නැති ගුණයක් දෙක එකතු කිරීමෙන් හදාගන්න පුළුවන්. ඒක තමයි හේතු ප්‍රත්‍ය. ඖෂධවලත් එහෙමයි. ඒ ඖෂධේ වෙන වෙනම ගත්තොත් සමහර විට විසක්. හැබැයි මේ ඖෂධ දෙක එකට එකතු කළාම බේතක්. ආන්න එහෙමයි. නිර්වාණ ධර්මයත් එහෙමයි. හතරපද ගාථාව පද හතර වෙන වෙනම ගත්තොත් එහෙම ඒක වෙනම අරුතක් වෙන්න පුළුවන්. පද හතර එකට ගැටි කරලා ගත්තාම එක අරුතක් වෙනවා. මෙන්න මේ ධර්මය හකුලුවා බැලීමේ කුසලතාවය මනුෂ්‍යයා ළඟ තියෙන්න ඕන. දැකීම පිරිසුදු වුවොත් පමණයි සියල්ල පිරිසුදු වන්නේ. දැකීම පිරිසුදු වුණොත් පමණයි සියල්ල පිරිසුදු වන්නේ. ඒකයි සම්මාදිට්ඨිය කියලා වචනය ධර්මයේ සඳහන් වෙන්නේ. ඔබ මේ ලෝකයේ දේශනා කරන මේ හැම දෙයක්ම අහන දේවල් පුරුදු වෙච්ච ක්‍රමයට තමයි අපේ පින්නතුන් පුරුදු වෙලා තියෙන්නේ. වේදනාව මුල් කරගෙන අසන්න, සංඥාව මුල් කරගෙන අසන්න, සංකාර මුල් කරගෙන අසන්න, විඥානය මුල් කරගෙන අසන්න, නාම රූප මුල් කරගෙන අසන්නයි අපේ මේ මොලේ හැදිලා තියෙන්නේ. ඔබ මොහොතක් බලන්න, ඔබේ රූප වාහිනිය දර්ශනය කර ගැනීම හරි, පටපිටාව බැලීම හරි, කතාබහක් ක්‍රියාත්මක වීම හරි, අපි මොනව මුල් කරගෙනද ඒ සියලු කාර්යයන් වල යෙදෙන්නේ? අර පංච උපාදානස්කන්ධේ මුල් කරගෙන. ඒකට බනහන්නත් ඇවිල්ලා අපි කරන්න මොකද්ද? සාමාන්‍ය බනහද්දි නම් ඒව මුල් කරගෙන අහගත්තර කමන්නේ, ඒවා චාලිත්‍ර වාදිත්‍ර තියෙන්නේ. පරමාර්ථ දේශනාවක් අහන්න ඇවිල්ලා කරන්න මොකද්ද? එයා බලන්නෙම රූපේ මුල් කරගෙන. ඒ කියන්නේ නිවන රූපයක් වෙයි, මට හොයාගන්න පුළුවන් වෙයි. රූපේ බලන්න පුළුවන් ඇස මුල් කරගෙන. ඒ කියන්නේ ඇහින් නිවන් දකින්න පුළුවන් වෙයි. ඊළඟට අසන්නේ සංඥාව මුල් කරගෙනමයි. මේ කියලා දෙන්නේ අර පැහැදිලිව දැකීම විනා ඉගෙනීම නොවේ කියන කාරණේ ටිකක් ගැඹුරු පැත්ත. ඊවස් සංඥාව මුල් කරගෙනමයි අසන්නේ. සංඥාවෙන් මට සංඥාවක් ඒ නිවන් දකින්නවා කියලා ඩොග් ගාලා මොනවා හරි gediyak වටිනවා වගේ. එහෙමත් නැත්තම් නිවන කිට්ටු වුණාම වෙවුලලෙයි. ඒවත් සංඥා. ඉතින් නිවන අවබෝධ වීම කියන එක සමහර අය කියනවා, තාම මට අර අවබෝධ වෙනවා. දැන් මම අහුවා මොකක්ද අවබෝධය? නැහැ, අර ගැස්සිලා වෙවුලලා ගියේනේ තාම. එහෙම ගැස්සෙන්නේ, එහෙම වෙවුලන්න උමනාවක් කරන්නේ නැහැ. එහෙම ගැස්සෙන වෙවුලන ඒව මාර්ගඵල නෙමෙයි. තමා තුළ අවබෝධයේ ඥානය පවිත්‍ර වීම තුළ තමයි එක වෙන්නේ. යම් කිසි ඒ කෙනාට එක එක විදිහේ කායික දර්ශනයක් මොනවා හරි පහළ වෙන්න පුළුවන්. ඒක හැම කෙනාටම එක වගේ නෙමෙයි. එක එක කෙනාට එක එක ස්වභාවයක් ඒගොල්ලෝ විග්‍රහ කරන්න මොකක් හරි කාරණයක් යොදා ගන්නවා වෙන්න පුළුවන්. එහෙම දෙයක් විය යුතු නැහැ. අවබෝධය පහළ වෙන්න ඕන. දැන් අපි පුරුදු වෙලාම තියෙන නාම රූප මුල් කරගෙන ඉන්න. එතකොට නාම රූප මුල් කරගෙන සිටියා මොකද වෙන්නේ? නාම රූප මුල් කරගෙන අහනකොටම නාම රූප වලින්ම නිවන නිර්මාණය කරගන්න පුළුවන් වෙයි. නාම රූප අතරෙම නිර්වාණය හම්බ වෙයි කියලා නාම රූප වලින් බලන්න පටන් ගන්නවා. දැන් තාම ධම්මැස්ස ධර්මයේ දකින්න පහල කරගෙන නැහැ නේද? තාම පුතඥයසයි ක්‍රියාත්මක වෙන්නේ. පංච උපාදානස්කන්ධයේ ඇස කියලා කියන්නේ පුතඥ ඇස. චක්කු විඥානය නම්, සෝත විඥානය නම් වැඩ කරන්නේ පුතඥ කනයි පුතඥ ඇසයි තියෙන්නේ තාම. එහෙනම් පුතඥ කණෙන් පුතඥ ඇසෙන් තමයි තාම ධර්මයේ බලන මොහොත තියෙන්නේ. කමක් නැහැ. අනුමානෙන් ඉස්සෙල්ල උතන ඉඳන් අවබෝධ කරගන්න පුළුවන්නේ. ඒ මාලියේ දේව මහරහතන් වහන්සේ, පුස්සදේව මහරහතන් වහන්සේ වැනි උත්තමයන්ගේ රහත් භාවය ප්‍රකාශ කරලා තියෙන අවසානයේ. අවසානයේ අර සියලු බාධක ඇති වෙන වෙලාවේ තා මාර්යා නොවේද කියලා මාර්යාගෙන් ඇහුවාම ඔව් මම මාර්යා කියලා කිව්වා. ඉතින් මේ මොකද්ද ඔබට අවසාන වශයෙන් ඕන කියලා ඇහුවාම කිව්වා මට බුදුන් දකින්න ඕන කිව්වා. ඊට පස්සේ මාර්යා කිව්වා මට බුදුහාමුදුරු සම්පූර්ණයෙන් පෙන්වන්න බෑ, අඩක් පෙන්වන්නම් කිව්වා. ඒ වගේ මේ පුහුදුන් ඥානය තියෙන වටපිටාවට ඇත්තටම මේ නිර්වාණ ධර්මයෙන් භාගයක් දැක ගන්න පුළුවන්. බුදුන්ගෙන් අඩක් දැක ගන්න පුළුවන්. අනිත්‍යක දැක ගන්න ඉන්ද්‍රයන් ඉක්මවුවට පස්සේ. ඒ නිසා සම්මුති නිවන කියලා කියන කොටසේදී අර අඩක් දකින කොටස, අනුමානයෙන් දකින කොටස, ඒ කොටස සෑහීමටපත් වෙන්නේ නැහැ. මාර්ගයට සුවාන් මාර්ගයේ ඉන්න කෙනෙක් නම් ඇත්ත. හැබැයි මාර්ගයේ ඉන්න කෙනාට සතර අපායෙන් මිදුණයි කියලා කියන්නේ නැහැ. ඵලයටපත් වෙන්න ඕන. ඵලයටපත් වුණොත් විතරයි සතර අපායෙන් මිදුණු කෙනෙක් බවටපත් වෙන්නේ. නියත වශයෙන් සම්බෝධි පරායන ගුණයකටපත් වෙනවයි කියලා කියන්නේ. හැබැයි අර ගුණයත් අපත යන්නේ. එයාට කොයි වෙලාවක හරි ඒක මෙලෙවිදි හරි සසරදි හරි උපකාරක වෙනවා. ඒසා බාගෙට බුදුරජාණන් වහන්සේ දැක ගැනීම හරි කරනවන ඒකත් ලොකු දෙයක්. සම්පූර්ණේ බුදුහාමුදුරු දැක ගන්නවා. දැන් ගොඩාක් අනුමාන ඥානයෙන් බුදුරජාණන් වහන්සේ බාගෙට දැකගෙන දැනුමින් දැකගෙන ඉන්නවා. ඒක අවබෝධය කියලා හිතන්න එපා. සමහර අය හිතනවා මේක සතර මහා භූත ධාතු, මම ධර්මයේ දන්නවා. මේකේ ඉතින් සත්‍ය පුජ්‍යලයක් නැහැ, මේ සිතුවිලි පහළ වෙනව නැති වෙනව හරි ඒක දන්නවා, ඒක නිසා මම අවබෝධයටපත් වෙලා ඉන්නේ. එහෙම වැඩක් නැහැ. සත්‍ය පුජ්‍යලයක් නැහැ කියලා සංකල්පයකටපත් වෙන්න නෙමෙයි, සත්‍ය පුජ්‍යලයක් තමා තුළ නැති වුණාට පස්සේ ඒකක්වත් නැහැ. පහළ වෙන දේවල් දිහා බල බලා ඉන්න එක නෙමෙයි සත්වේ පුජ්‍යලයක් නැහැ කියලා. ඒ සත්වේ පුජ්‍යලයක් නැති ඥාන දර්ශනය තුළ පිහිටියාම පහළ වෙන දේකුත් නැහැ, නැති වෙන දේකුත් නැහැ. සත්වේ අපුජ්‍යලයටනේ පහළ වෙන්නේ, නැති වෙන්නේ, වෙනස් වෙන්නේ, විපරිණාම ධර්ම ඔක්කොම මේවා වෙන්නේ සත්ව පුජ්‍යල ආත්ම දෘෂ්ටියටයි. හරියට ඥාන දර්ශනයේ නැවති වුණාම සත්ව පුජ්‍යල ආත්ම දෘෂ්ටියෙන් තොර එයාට පහළ වෙන්න දෙකුත් නැහැ, නැති වෙන්න දෙකුත් නැහැ. ඒ නිසා උදා වෙන්න ඉරකුත් නැහැ, බැස යන්න ඉරකුත් නැහැ. ඒ නිසා මාගේ ශ්‍රාවකයෝ රැය දහවල ඉක්ම වූ අය බලන්නේ බුදු වදනේ තියෙන ගැඹුර. එනිසා තමයි අපි රැය දහවල ඉක්මව රහතුන් කියලා පොත යොමු කරේ අන්නේ බුදු වදන දැකලා. රහතුන් රැය දහවල ඉක්මව වහන්සේට නැගෙන්න ඉරකුත් නැහැ, දහවල් වෙන්න ඉරකුත් නැහැ, බැස යන්න ඉරකුත් නැහැ, රාත්‍රියක් උදා වෙන්නෙත් නැහැ. ඇයි ඒ? දැන් ඇතිවීම පැවතීම ඇති වෙන තැනම නැතිවීම දැන් මොකක්වත්ම නැහැ. මුකුත්ම කතාවක් නෑ, ඉවරයි. ඇති වෙච්ච තැනම නැති වෙනේවත් නෑ, නැති වෙන තැන ඇති වෙනේවත් නෑ, ඇති වෙලා පැවිතිලා නැති වෙනේවත් නෑ, ගලා යනේවත් නෑ, වෙනස් වෙනේවත් නෑ, කිසිවක් නෑ. රැය දහවල ඉක්මවුවට පස්සේ ඇති වෙන්න දෙයක්වත් නෑ, නැති වෙන්න දෙයක්වත් නෑ, පවතින දෙයක්වත් නෑ. තේරෙන්නේ නැති එකට තියෙන එකම පිළියම තේරුම් ගැනීමට උත්සාහ කිරීමයි. නුගත් කමර තියෙන එකම පිළිවෙල ඉගෙන ගැනීම වගේ ඒ වගේම නොතේරෙන කමර තියෙන එකම පිළියම තමයි විදර්ශනා කිරීම. විදර්ශනා කිරීම දාපාලු සරයක් නිවන දකින්නේ අනුමාන වශයෙන් පැහැදිලි වෙලා එක මොහොතකදී තමයි මේ පරිවර්තනය සිද්ධ වෙන්නේ. ඒ පරිවර්තනය සිද්ධ වුණාට පස්සේ නම් ගොඩාක් ලස්සනයි. හැබැයි පරිවර්තනයන් අපේක්ෂාවෙන් මේ නිවන හොයන්න එපා. තමන්ගේ දුකෙන් තමන් නිදහස් වෙන්න ඕනේ කියන තැන ඉඳලා නිවන හොයන්න. ධර්ම අවබෝධයන් අවශ්‍යතාවයෙන් මේ නිවන හෙව්වොත් ඒක වැඩක් නෑ. කවුරුත් කැමති වේ තමන්ගේ තියෙන දුක් ටික, වැරදි ටික, මානසික අසමබරතාවල් නිවැරදි කරගන්න නැතුව මේ නිවන ගෙනල්ලා අමුණ ගන්න පුළුවන් නම් අපිට අපි හරි කැමති වේ. එහෙම බෑ. දුක නිවෙන තරමට නිවන එතෙන්ට පැමිණෙනවා, නිවන එතෙන්ට පැමිණෙන තරමටම දුක දුරු වෙනවා. දෙකම එකට සිද්ධ වෙනවා. සම්බර ආලෝකයේ උදා වෙන තරමට අන්ධකාරය පලා යනවා. ඒකයි ස්වභාවය. ආයිත් ආලෝකයේ දුරු වෙන තරමට අන්ධකාරය ළඟා වෙනවා. උදෑසන සිද්ධ වෙන්නේ ඒකනේ නේද? උදෑසන කාලයේදී ආලෝකයේ උදා වෙන තරමට අන්ධකාරය අඩුවෙලා යනවා. ඒකට අපි කියනවා ඔන්න එළි වෙනවා කියලා. හවසට ආලෝකයේ අඩුවෙවි යන ප්‍රමාණයට අන්ධකාරය වැඩි වෙන්න පටන් ගන්නවා. මනුෂ්‍යය තුලත් ඒකයි. ප්‍රඥාව දුර්වල වුණොත්, සිහිය දුර්වල වුණොත්, විද්‍යාත්මක ධර්මයක් නොලැබුණොත්, මේ මොලේ නැති මිනිස්සු ආත්මය කුලියට දෙනවනේ. මොලේ නැති මිනිස්සු ආත්මය කුලියට දෙනවා. ආත්මය කුලියට දෙනවා කියන්නේ දෙයියන්ට බාර කරනවා, බුදුන්ට බාර කරනවා, ග්‍රහයන්ට බාර කරනවා. ඒ මේ වාසනාවට අවාසනාවට කර්මයට බාර දෙනවා. ඔය තමයි අඥාන මිනිස්සු. මොකද හරි ලේසි එක. පාත්තන්න ඕනේ නැනේ. ඔක්කොම දෙයියෝ, එහෙම නැත්තම් කර්මය, එහෙම නැත්තම් ග්‍රහයෝ. ඉතින් වැරද්ද. එහෙම බාර දෙන්නේ බුදුරජාණන් වහන්සේ තමන් වපුරන දේ තමන්ට ප්‍රතිඵලයයි කියලා දේශනා කරේ. තමන් නුවණ වඩන විදියටයි තමන්ගේ ගුණය වැඩින්නේ. දැන් මේ රටේ ඉන්නෝ මේ නිවන් ධර්මයේ දකින්න පුළුවන් මිනිස්සු ලක්ෂයක් විතර ඉන්නවා. කෝටි දෙකෙන් ලක්ෂයක් විතර ඉන්නවා. ඒ මගට පිවිසෙන්නට පුළුවන් ලක්ෂ 25ක් විතර ඉන්නවා. පැහැදිලිවම දකින්න පුළුවන් මිනිස්සු ලක්ෂයක් විතර ඉන්නවා. නමුත් මේ ලක්ෂෙට මේ ධර්මයේ මුණ ගැහුන්නේ නැහැ. ඒ මුණ ගැහුන්නේ නැති නිසා සිද්ධ වෙච්ච දෙයක්. හැබැයි අනිත් පිරිසට මුණ ගැහුණත් වැඩක් නැහැ. ඒගොල්ලන්ට ධර්මයේ ඕනේ නැහැ. ධර්මයේ අපේක්ෂාවක් නැහැ. මොකද පාරමී පිරිල නැහැ. සංසාරේ තාම ඇති වෙලා නැහැ, දුවල දුවල ඇති වෙලා නැහැ. සංසාරේ ගොඩක් දූපු අයට තමයි හති වැටලා තියෙන්නේ. ඒ වගේම සංසාරේ පාවෙලා තියෙන්නේ. සංසාරේ මම ඉක්මනින්ම මිදෙන්න ඕන කියලා හිතනවා. අර හිත ඇතුලේ තාමත් අර කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා ඒව තාම දුරු වෙලා නැහැ, එපා වෙලා නැහැ. මේ සියලු සංස්කාරකයන්ගෙන් මිදෙන්න ඕන කියන තැනට ආවේ නැති නිසා ඒගොල්ලොගේ හිත තවත් දුරට යනවා. ආර්ය ධර්මයේ මුණ ගැහුණත් ඒකත් හරියට ගන්නේ නැහැ. අර ඒ පස්සේ තමන්ගේ යටිහිත ඇදිලා යනවා. ගත දැම්මත් ඒ සංසාරේ තියෙන බලපෑමත් එක්ක ඇදිලා යනවා. දැන් බලන්න දේවදත්ත ගත මහන කළා බුදුහාමුදුරු ළඟ. නමුත් සංසාරේ ගාපු අපා බලවේගය ඇදිලා ගියා. අපාගාමි බලවේගය දිගින් දිගටම ඇදිලා ගියා. ඇදෙලිනේ. ඒ වගේ ඔබේ අර ගැඹුරු සිතෙහි තියෙන ඇදී යන බලවේග තමයි මේක බලපවත්වන්නේ. ඔබේ ওই පිට දේවල් ටික නෙමෙයි. ඔබේ ගැඹුරු ආධ්‍යාත්මය නිරන්තරයෙන්ම ස්පර්ශ කරලා බලන්න. හැම විටම දුක්ඛ සත්‍යය තේරුම් ගන්න. දුක්ඛ සත්‍යය කියලා අපි හදලා එකක් ඔබට ඇඩ් කරන්න උවමනාවක් නැහැ. ඔබේ ආධ්‍යාත්මය තුල දැවෙන తত্ত্বය තමයි ඔබේ දුක්ඛ සත්‍යය. ඒ දෙවෙන தත්ත්වය හැදෙන්නේ කොහොමද කියලා තේරුම් ගන්න එක තමයි සමුදය සත්‍යය. ඒ හැදෙන එකට Nirodhe සොයා ගැනීම තමයි Nirodha සත්‍යය. ධම්මානුධම්ම ප්‍රතිපatti බවට පරිවර්තනය වීම තමයි මේ Nirodhe උදා කර ගැනීම සහ Nirodha මාර්ග ප්‍රතිපදාව. එහෙම නැතුව මේ පිටින් කිසි දෙයක් හොයන්න උවමනාවක් නැහැ. ඔබේ ගැටලුව ඔබේ දුක්ඛ සත්‍යය. ඒ නිසා දුක්ඛ සත්‍යය ප්‍රකට වෙච්ච නැති කෙනෙකුට සමුදය සත්‍යයට එයා එන්නේ නැහැ. සමුදය සත්‍යය නොදුටු කෙනෙක් කවදාවත් Nirodha සත්‍යයට එන්නේ නැහැ. Nirodha සත්‍යය අවබෝධ කරගන්නේ නැති කෙනෙක් ධම්මානුධම්ම ප්‍රතිපත්තියට එහෙම නැත්නම් Nirodha ගාමිනී ප්‍රතිපදාවට එන්නේ නැහැ. දැන් පිළිවෙල හරිනේ. කකුලේ කට්ටක් ඇහිච්ච බව දන්නේ නැත්නම් ඒ මිනිස්සයා කකුල උසවල බලන්නේ කට්ටක් තියෙනවද කියලා. කට ඇනලා තියෙන්නේ කොතනද, කොයි විදියටද කියලා දකින්න නැත්නම් ඒ කට්ටේ නිදහස ගැන එයා කල්පනා කරන්නේ නැහැ. එහෙම කල්පනා කරලේ නැති වුණොත් ඒ කට්ට ඉවත් කිරීමට ක්‍රමවේදයක් හොයාගෙන ඒ ප්‍රතිපදාව තුළින් එයා ඒ කට්ට නිදහස් කරන්නේ ගලවලා දාන්නේ. ඒ නිසා ඔබේ කකුල ඇනිච්ච කට්ට ඔබට දෙන වේදනාව දිහා ඔබ බැලිය යුතුයි. මම කියන්නේ ඔය ඇත්තන්ට මහ දුක් ඇති කියලා මුකුත් නැහැ. සමහර පින්නතුන් මේ භවයේ මොකක්වත් දුක නැහැ. ධනෙ තියෙනවා, බලය තියෙනවා, නිලය තියෙනවා, තානාන්තර තියෙනවා, ඔක්කොම තියෙනවා. පොඩ්ඩක් ඉතින් සමහර අයද නිරෝගී කම අඩුයි, ඒ වගේ ප්‍රශ්න තියෙනවා. මේ බ්ලඩ් ප්‍රෙෂර් තියෙනවා, මේ සුගර් තියෙනවා, කොලෙස්ටරෝල් තියෙනවා. ඒක නිසා බය වෙලා පොඩ්ඩක් ඉන්නවා. නමුත් තියෙනව නේද සාංශාරික බය, අපා බය. ඇත්තටම අපා බය තියෙන කට්ටිය අත උස්සන්න බලන්න. අන් බොහොම වටින පිරිස, බොහොම හොඳයි, බොහොම හොඳයි. ඔය අපා බය තමයි මටත් තිබුණේ. පුදුම බයක් තිබුණේ. මරණ පස්සේ දුගදීකට යයි, අපායකට යයි, කරපොත්තේ කූණෙක් කියලා උපදී, අපරාධ මේ ලස්සනට ඉන්නේ කෙනාව අපායට ගියොත් කියන මේ අපා බියක් තියෙන. ඒකට හේතුව මගේ මනස මම මගේ අතට අරගෙන නැහැ කියලා මට තේරෙනකොට මට තේරෙනවා මෙයා මාර බලවේගය තාම මේක බාලනය කරන්න කියලා. කොච්චර පින් දහම් මේව මේව කළත් ඒක හරියට පින්නතුණි අර මේ කොච්චර පින් කළත් අර මහා ඇවිලෙන තියෙනවනේ ගිනි කඳු පුපුරනෝනේ නේ. අපි හිතමුකෝ ගිනි නිවන හමුදාවෙන් හරි ගිහිල්ලා වතුර පයිප්ප ටිකක් අල්ලන් ඉන්නවා කියලා අර ගිනි පුපුරන ගිනි කන්දකට. දැනේද ඒක ගිනි කන්දට? නිවේද ඒ ගිනි කන්ද? නෑ නේද? නිවෙන්නේ නෑ. ඒ නිසා අපේ අය මේ ඔය කරන පින්දහම් වල වුණත් ඒකෙන් යම් කිසි අත්‍යසිල්ලක් ඇති. ඒ වුණාට මේ නිවා ගන්න බැරි ගිනි කන්දක් තමයි මේ පුතජන භාවයේ තුලින් මතුවෙන ඒ ගිනි කන්ද ඒක නිවා ගන්න බෑ මොනවා රිව්වත් ඒක ආයි ආයි ඇවිලෙන සුළුයි ආයි ආයි ගිනි ගන්න සුළුයි එහෙම තත්වයක් තියෙනවා ඒක ඉතිහාසෙත් අපිට දකින්නට පුළුවන්කම තියෙනවා නේ දැන් අපි ගත්තකෝ ධර්මාශෝක අධිරාජ්‍ය වගේ නේද දරු දෙන්න මහාන කළා අසුආර ධාරාක විහෙර විහාර හදලා දහස් සංඛ්‍යාත මහරහතන් වහන්සේලාට පින්කම් කළත් ඒක එහෙම නිවා ගන්න බෑ නිවුවා අවීචි මහ නරකේ අනන්ත දුක් විඳින්න හිටපු ලක්ෂ 3කට අධික ප්‍රමාණයක ජීවිත හානීන් සමුදායක් සිද්ධ වුණු ආක්‍රමණයන් වල මේ බාරකාරයනේ නමුත් එයා ඒක නිවුවා නමුත් සම්පූර්ණයෙන් නිවා ගන්න බැරි වුණා කියන කතාව සාසන ඉතිහාසයේ තියෙනවා අය පිඹුරෙක් වෙලා ඉපදයි කියන කතාව. හැබැයි ඊට පස්සේ එහෙම ඇවිල්ලා ආයරහත් වෙලා පිරුණම් පෑව කියන කතාවක් තියෙනවා. ඒ කියන්නේ පුතඥන හිත කියන්නේ අන්නේම තත්ත්වයක් වෙන්න තිබුණා. බලන්න එතකොට හිතන්නකෝ. දැන් මිහිඳු මහරහතන් වහන්සේ මිහි ලංකාවට ඇවිල්ලා ඔක්කොම නිවන් දක්වනවා. ඒ වෙහෙත්තන්ට තර්කයක් උපදී නේද? ඇයි තාත්තා නිවන් දක්වන්න බැරි වුනේ? උච්චර සෙනෙහි බර මේ රහතන් වහන්සේලා ටික ඔක්කොම වට කරගෙන හතර වටින් ඉඳගෙන ඔක්කොම එළි වෙනකන් රැ වෙනකන් බණ කියලා මෙයාව නිවන් දක්වන්න තිබ්බනේ. දැන් තේරෙනවා නේද? ඥාති කමට, හිතවත් කමට, උදව් කර කමට මේක එහෙම දෙන්න පුළුවන් දෙයක් නෙමෙයි කියලා. එයාගේ උනන්දුව තිබුණේ. එයා අර බලවේගයෙන්ම වේගයෙන්ම එඩිතර කමින් යුද්ධ කළා. ඒ වගේම හොඳ පැත්තට යොමු වුණා. ඊට පස්සේ ධර්මයේ මාර්ගයෙන් ඒ එඩිතර කමට මේ කටයුතු කළා. වේගයෙන් පොඩි තරහ යන ගතියක් තිබුණා. ඇවිස්සෙන ගතියක්, කේන්ති යන ගතියක් තිබුණා. ඉතින් එයාගේ මතේ එයා ඉන්නේ. රහතන් වහන්සේලා වට කරගෙන බණ කිව්වත් එයාට ෘචි පරිදි තමයි එයා ඒ දේ කරගෙන යන්නේ. ඉතින් මිහිඳු මහරහතන් වහන්සේට එහෙම කරගන්න බැරි වුණා නම් ඉතින් එදා එවකට හිටපු රහතන් වහන්සේලා 84000ක් හදලා දුන්නාම 84000 එක්කෙනා ගානේ හිටියත් රහතන් වහන්සේලා 84000ක් ඉන්නවනේ නේද? බණ කියලා රහත් කරවන්න පුළුවන්? එහෙම බෑ. ඒ කියන්නේ ඔබේ චින්තනය ඔබ සම්පූර්ණයෙන්ම මේ අවබෝධයට පත් කර ගැනීම, වෙනස් කර ගැනීම, ඒ අවකාශය ලබා දීමේ යුතුයකම ඔබට තියෙන්නේ. විවෘත මනසින් ධර්මය අහන්න ඕන. ධර්මය මෙනෙහි කරන්න ඕන. ඇත්තෙම ඔබට ඔබේ ආධ්‍යාත්මය තුළ ඇති වෙන්නට ඕන දහම්සොඬ රජ කෙනෙකුගේ අවශ්‍යතාවය. ඒ වීරිය ඔබේ ආධ්‍යාත්මය තුළ පවතින ඕන. ඔබට කියන්න පුළුවන් පොඩි පොඩි පින්කම් ටිකක්, පොඩි පොඩි චාලිත්‍ර ටිකක්. අපි අලි 10ක් විතර ගේමු. කරඬුවත් තියාගෙන මල් ටිකක් එයා ගාතාවක් කියා යමු. එහෙම කියන්න පුළුවන්. තේරෙන විදියට බණක් ධර්මයක් මොනවා හරි කරන්න පුළුවන්. එහෙම නෙමෙයි. අපි මේ උත්සාහ කරන්නේ උපරිම ගැඹීර ධර්මය ඔබට තේරෙන විදියට නෙමෙයි. උපරිම ගැඹීරම ධර්මයේ හොඳම දේ ඔබට එළි දක්වන්න හැකි කෙනා ඒක හැකි ශක්ති ප්‍රමාණයෙන් ඒක ලබා ගන්න. ඔබට ආතරයිටිස් වෙන්න පුළුවන්. ඒ වුණාට නිර්වාණය නැමැති කන්ද මට කුඩා කරන්න පුළුවන් කමක් නැහැ. පොඩි කරන්න පුළුවන් කමක් නැහැ. ඒ කන්ද මම ඒ විදියටම පෙන්නනෝ. ඒ උස ඒ විදියටම පෙන්නනෝ. ඒ උස ඔබට තියෙන්නේ ඔබට ආතරයිටිස් වුණත් හෙමින් සැරේ ඇදෙන්නේ තෙට. ඒ කියන්නේ ඔබට යම් අපහසුතාවයක් තිබුණත් ඔබ හැමින් මේක තේරුම් ගන්න උත්සාහ කරනවා. මොනවද තේරුම් ගත්තට පස්සේ ලැබෙන්නේ? ඥාන විසුද්ධිය. ඒ කියන්නේ ඥානය පිරිසුදුයි. පිරිසුදු ඥානයක් තියෙන්නේ. සීල විසුද්ධිය. එයාගේ සීලය පිරිසුදුයි. වෘත සීල නෙමෙයි, හොඳේ පද නෙමෙයි. දුෂ්ටි නැති සීලය, බුදු කෙරෙන්ගේ ආර්ය සීලය. පද සිල් නෑ. පද කියන්නේ විනය වෙනවම තියෙනවා. විනය පද්ධති කියලා જાතියක් තියෙනවා. ඒව සිල් නෙමෙයි, සීල වෘත නෙමෙයි. විනය පද්ධතිය කෙනෙක් සීලය කියලා නම් කරගත්තොත් වැරදි. ඒක විනය. ඒක විනයක් තියෙනවා. ඒක විනය. ඒක සාසනේ සංවර්ධනය සඳහා එකතු කරන්නත් පුළුවන්, අස් කරගන්නත් පුළුවන් දෙයක්. විනයෝ සාසනස් ආයු කියලා ධර්මයේ මතක් කරේ. මේක ආයුෂය පැවැත්මට ඔබ විනය හදාගෙන යන්න කියලා. අද ඒක දන්නේ නැති නිසා, විනය නිසා විනාශ වෙනවා. ගියොත් හාමුදුරුවෝ. ඒක හදාගන්න පුළුවන් දෙයක් තමයි. ඒක බාධකයක් ඇති වෙන, විනාශයක් ඇති වෙන කාරණයක් තියෙනවා නම් ඒව නොකර සිටින්නටත්, ප්‍රසාදයක් ඇති කරන විදියට, යහපතක් ඇති වෙන විදියට විනයක් ධර්මයක් යොමු කරගන්නට ඒ විනය තියෙනවා. සීලය කියන්නේ එක. චිත්ත විසුද්ධියක් ඇති වෙනවා. හිතේ පිරිසුදුතාවය හටගන්න. සැක සංකා පිළිබඳව විසුද්ධියක් ඇති වෙනවා. පිරිසුදුකමක් හට ගන්නවා. සැක සංකා නැහැ. හරි කුතුහලයෙන්, හරි මුලාවකින් ඉන්නේ. දැන් සද්ධර්මය අවබෝධ නොවුනොත් එහෙම, මේ මොකද්ද කියන්නේ, මේ මොකද්ද කියන්නේ, මේ මොකද්ද කියන සැකයෙන් ඉන්නේ. ඒ වගේම මේක හරිද, ඒක හරිද කියන සැකයෙන් ඉන්නේ. ඒ ඔක්කොම සැක සංකා පිළිබඳව තියෙන දේවල් නැති වෙලා ගිහිල්ලා පිරිසුදු බවක් හට ගන්න මනසෙ. න ධර්මයේ ප්‍රයෝජනේ ප්‍රතිඵලය. හේව නැල්ල පස්සෙන් එනවා වාගේ ඇවිදගෙන යන්න පුළුවන්. ගැටලුවක් නැහැනේ. හැබැයි මේ පුහුදු මනස නම් ඇවිදින්නේ කරත්තයක් පස්සෙන් එනවා වාගේ. මනසින් නිදහස් වුණාම කර සෙවණැල්ල පස්සෙන් එනවා වාගේ, මනස කර තියාගත්තාම කරත්ත පස්සෙන් එනවා වාගේ. බලන්න ඔබේ ජීවිතේ ඔබට දැනෙන්නේ නැද්ද ඒ කර රුදාව? ඔක්කොම ටික දාගෙන කර තියාගෙන යනෝ. දරුවෝ, මල්ලෝ, ධනය, නිලය, බලය, ආගම, ජාතිය, වර්ගය, ගෝත්‍රය, ඔය හැම මිනිස්සෙක්ම, හැම ආගමකම ඉන්න කෙනෙක්ම ඔය කරත්තේ ඔළුව උඩ තියාගෙන යනවා. කරේ බැඳගෙන යනවා. ඉතින් හරි පීඩාව. ඊට පස්සේ ජාතිවාද, ආගම්වාද, වර්ගවාද, වර්ගභේද, ඔය කොහොම තියෙන්නේ ඒ කරත්තේ වෙදෙන වේදනා ටික. ඉතින් මෝඩයන්ට, සියලුම ආගම්වල ඉන්න අයට ඕවා වාද ભેද මේ ඔක්කොම හදාගන්න ඉඩ දීලා, ඥානවන්තයෝ තියෙන්නේ මේ කාලය කියන්නේ පණ්ඩිතයෝ එලිපහලි බහින, ඥානවන්තයෝ වනවදින කාලයක්. අඥානයෝ එලිපහලි ගහලා වැඩ කරන, අඥාන පුජ්‍යලෝ එලිපහලි එන, ඥානවන්තයෝ වනවදින කාලයක්. ඒ කියන්නේ ගොමරිටි යට ගිහිල්ලා කිරිවානේගල් උඩ එන කාලේ. සත්‍ය අසත්‍ය වෙලා, අසත්‍ය සත්‍ය වෙන යුගයේදී අපිට තියෙන හැබීන් සැරේ වහන් වෙලා නිහඬව ධර්මයේ සොයා ගන්න. සමස්තයක් එක්ක ධර්මයේ දකින්න බෑ. තමන් පෞද්ගලිකව ධර්මයේ දකින්න ඕන. තමන් ධර්මයේ දැක්කොත් ඒක තමන්ට විතරමයි. ඒක තව කෙනෙකුට ඒකෙන් ගමන් කරන්න පුළුවන් කමක් නෑ. තමන්ගේ දෘෂ්ටියක් තමන් ළඟ තියෙනවා නම් ඇහි වැලියටයක් තියෙනවා වගේ ඔබ කෙවෙනවා, දැනෙනවා. ආයි වෙන කෙනෙක් ඕනේ නැහැ ඔබ බලන්න. කාට හරි කියන්න ඕනද මේ මගේ ඇහි වැලියටයක් තියෙනවද කියලා බලන්න කියලා? නෑ, වැලියටයක් තියෙනවා බලන්න කියලා තමයි කියන්නේ. හොද වැලියටයක් දැනුණා ඒක ළඟ ඉන්න කෙනාට නෙමෙයි ඉස්සෙල්ලම දැනෙන්නේ තමන්ට. ඒ ඔබට දෘෂ්ටියක් තියෙනවා නම් ඔබේ හිත කෙවෙනවා. ඔබේ ඇස කෙවෙනවා ඔබට දැනෙන්න ඕන එක. දෘෂ්ටි නැත්තම් නෑ මගේ ඇස කෙවෙන්නේ. හරි පැහැදිලි. මගේ හිතේ කිසිම සංකාය මොකෝ නෙමෙයි තියාගෙන බොරුවට කියනා නෙමෙයි. සංකා මුකුත් දැනෙන්නේ එන්නේ. ඉස්සර අපිටත් තිබුණ ධර්මයේ පිළිබඳව පුදුම සැක සංකා. හරේ රහතන් වහන්සේලා කියනෝ එහෙ දුවනෝ. අනේ ඔයිට වඩා හොඳ රහතන් වහන්සේ කෙනෙක් ඉන්නෝ අහසින් උච්චනෝ එහෙටත් දුවනෝ. ආයි ඊට වඩා හොඳයි මේ ආමුදුරු මෙහෙමයි තේයා සුස්ක විදර්ශක ඉක්මනින් රහත් කරනවා කිව්වම එහෙ දු. ඒක තමයි පුතජන කම කියන්නේ. රැවටීම. ධර්ම අවබෝධය වෙනකම් රැවටෙනවා. මම දිව්ව දිවිල්ලක්. ඉතින් ඒ දිව්ව දිවිල්ල ඔය ඇත්ත දිව්වයි කියලා මම තරහ වෙන්නේ නැහැ නේ. හැමදාම වෙන්නේ නැහැ. මාත් එහෙම තමයි. කොහේද රහතන් වහන්සේ කෙනෙක් ඉන්නේ? පාත්‍රයේ සිවුරයි දාගත්තා පැන්න දිව්වා. කියන දේ අහන්නෙත් නැහැ. මහත් වෙන්නද දේන හදිස්සියනේ කමක් නැහැ කොහේ හරි. ඉතින් සමහර දැන් මුලාව. එක්කෝ යා රැවටිලා නැත්තම් දන දන රවට්ටනවා. ඔය දෙකම තියෙනවා. යාම රැවටිලා ප්‍රකාශයක් කරන එක නම් අනේ කමන්නේ දෙයාගේ නොදන්න කමනේ. මේ අංකටුස්සෝ හැමද මුන් යක්කු දැන දැන රවට්ටන්නේ. ඈ කොහෙන් හරි බණ ටිකක් එකතු කරලා අහලා ගානට ප්ලෑන් කරලා මිනිස්සුන්ගේ ගාන කඩා ගන්න බණ කියලා රවට්ටන්නේ කරන්නේ අපි ගොඩක් අකමැති. ඒකට අහු වෙනවා. මොකද හේතුව අර පුදුමේ කියන්නේ ඇත්තට නිදාගත්ත මිනිහා අවදි කරන්න පුළුවන් බොරු නිදාගත්ත මිනිස්සු අවදි කරන්න බෑ කියලා කියමනක් තියෙනවනේ. ඒ කියන්නේ වෙනතුනේ සමහර වෙලාවට මේ සත්‍ය දැකපු කෙනෙකුට වැඩිය හොඳට කරුණාකාරණ එකතු කරගෙන ලස්සනට කැහකහ කියන්න පුළුවන් බන් ටික. නිවැරදිව. උගුර වේල් නාම කැස්සක් තියෙන එක වෙනම බොරු කියනකොට කහෙන කැස්සක් තියෙන වෙනම. දැන් මට කැස්ස නැහැ. සමහර දවසවලට තියෙන ඒ උගුරේ අමාරුව තියෙන දවසට. ඒව කියන ඒවා තියෙනවා. තේහෙර බොහොම ගැඹුරු ඥානයක් ගුණයක් තියෙන්න ඕන දෙයක් ස්පර්ශ කරලා අඳුන ගන්න. ඉතින් ඒක ස්වභාවයෙන් සිද්ධ වෙනවා. සිද්ධ වෙනවා. ඉතින් මේ තථාගත ධර්මයේ දැක්කට පස්සේ අවබෝධ කරගත්තට පස්සේ ඒ ශාන්ත භාවය තියෙනවා. කය රහත් වෙන්නේ නැහැ. ඇඳුම රහත් වෙන්නේත් නැහැ. නාමික පුජ්‍යලය රහත් වෙන්නේත් නැහැ. හැම කෙනෙකුගේ ආධ්‍යාත්මය මිසක් රහත් කරන්න කය රහත් කරන්න පුළුවන් කමක් නැහැ. කයෙන් රහත් වෙන්න ගියාම තමයි ගුටි කන්න වෙන්නේ. කයෙන් රහත් වෙන්න අවශ්‍ය කරන්නේ නැහැ. බුදුරුවත් ඒ බුදුනේ නැහැ. කයෙන් බුදුනේ නැහැ. කය ඇති දෙයක් නැහැ කියන එක තමයි මතක් කරේ. මිනිස්සු ඉතින් පූජා සත්කාර ගෞරව කළා. මොකද නිරන්තරයෙන්ම කිව්වා මේ කය වැඩක් නැහැ. මේක නිකන් දර කෑල්ලක් වගේ මේකේ මේ හුස්ම ටික ගියාම දර කඩක් වගේ මේක ඇති දෙයක් නැහැ කියලා. එහෙනම් කය රහත් කරන්න ඕනේ. ඒක බිම ඉඳගෙන හරි උඩ ඉඳගෙන හරි මේ කොට කෑල්ලක් උඩ වාඩි වෙලා ගල් තලාවක් උඩ වාඩි වෙලා හරි ඒ සාකච්ඡාව කළා එච්චරයි. බණ ටික කිව්වා එච්චරයි. මිනිස්සුයන්ටත් එච්චරයි තියෙන්නේ. ඔබේ ආධ්‍යාත්මය නිදහස් කරගන්න වෙරෙන්න වෙන කරන දෙයක් නැහැ. ඉතින් අවසාන නිත්‍යත් අනිත්‍ය බවට පෙරලෙන දවසට ඔබ සියලු ධර්මය අවබෝධ කරනවා. ඔබ ළඟ තියෙන අවසාන නිත්‍යත් අනිත්‍ය තත්ත්වයට පෙරලෙන දවසට ඔබ ධර්ම අවබෝධය වෙනවා. තේරුණානේ? දැන් මම මේ කියන කාරණේ මේ විදිහට කියන්න නැතුව වෙන කිසිම විදිහක කියලා මේක ඔයත්තන්ට මෙච්චර ශීඝ්‍රයෙන් සමීප කරන්න බෑ. නැත්තම් මට ගෙනල්ලා පාලි පදේ සිංහලට පෙරලා පෙරලා තනින් තනින් විග්‍රහ කරලා දෙන්න පුළුවන්. එතකොට අර ඉගැන්විය නොහැකි දේ පැහැදිලිව දැකීම විනා ඉගෙනීම නොවේ කියන තැනට එන්නේ නෑ. ඔගොල්ලෝ ඉගෙන ගන්න තැනට වැටෙනවා. ඒ සමගම ඒ පුරුද්ද ටිකක් අර සම්බන්ධ කරනවා. නැත්තම් අපේ අයට පොඩ්ඩක් ඒ බන ලුක් එක නැති වුණොත් මේක අවබෝධ වෙන්නේ නැති නිසා ඒක නිසා එකතු කරනවා නැත්නම් එහෙම අවශ්‍ය කරන්නේම නැහැ. මේ අවසාන නිත්‍යත් අනිත්‍ය බවට පරිවර්තනය වුණොත් එදාට ධර්මයේ දකින්නවා කියන කාරණේ ගැඹුර. ඒක මගේ ජීවිතේෙන් මට එච්ච විදිහම කිව්වොත් ඔබ ඒක උදව්වක් කරගනි ඔබේ ආධ්‍යාත්මය තේරුම් ගන්න. මට තිබුණු ලොකුම නිත්‍යයක් තමයි මේ වීරිය පදනම් කරගත්ත අභිමානය. ඒ කියන්නේ මේ ලෝකයේ ඔය අපිට බෑ අපිට නෑ අපිට ඕවා කරන්න බෑ වගේ එහෙම සංකල්ප තිබුණු ලෝකයක මොකක් හරි පෙර වාසනාවකට හරි එහෙම බෑ කියන මාතෘකාවල් නෑ කියන මාතෘකාවල් මගේ ළඟ නෑ. එහෙම දේවල් නෑ. ලෝකේ මිනිස්සෙක් විසින් යම් තැනකට පත් වුණාද ඒ තැනට මටද පත් වෙන්න පුළුවන්. බුදු වුණාද බුදු වෙන්න පුළුවන්. රහත් වුණාද රහත් වෙන්න පුළුවන්. හඳට ගියාද මටත් හඳට යන්න පුළුවන්. මන් දන්නේ ඔබටත් ඒක ඒ වීරිය තියෙනවද කියලා. මට නම් එහෙම ප්‍රශ්නයක් නැහැ. අයියෝ අපිට NASA ආයතනේ වැඩ කරන්න බෑ ඒව හරි ගැඹුරු නෑ ඒ පුළුවන්. අපිට මේව බෑ එහෙම බෑ එහෙම බෑයි කියලා දෙයක් නැහැ. ඕනම දෙයක් හැදෑරීමෙන් ඉගෙන ගැනීමෙන් ඒ ඕනම තැනකට වීරිය කිරීමෙන් අධ්‍යයනය කිරීමෙන් කැපවීම කිරීමෙන් එතෙන්ටපත් වෙන්නට පුළුවන් කියන ගතිය තිබුණා. ඒ කියන්නේ වීරිය අධික භාවයේ තිබුණා වෙන තුනේ. වීරිය අධික භාවයේ තමයි මා සතුට පරිදිච්ච නිත්‍ය. මම තමයි ලොක්කා. මට තමයි පුළුවන් කියන වීරිය අධික භාවයේ තිබුණා. හැබැයි මේ වීරිය අධික භාවය තමයි මම අවසානයේ යන දක්වාම රැගෙන ගියේ. ඒක නැති වුණා නම් එතෙන්ට යන්න බෑ. ඒ නිසා ඒක තියෙන්න ඕන. ඒක තිබුණා අවසාන ඉලක්කය වශයෙන් තිබුණේ ඔක්කොම පැහැදිලි මේක අවබෝධ වෙන්නේ නැහැ. මොකද හේතුව පස්සේ බලනකොට මේ වීරිය හිර වෙලා. කුමක්ද අපේ දෘශ්‍යමානය වෙන්නේ? ඒ දෘශ්‍යමානය යට මායයා සැඟ වෙනවා. තේරුණා නේද? ඔබ රතු පාට වුණොත් රතු පාට යට මායයා සැඟ වෙනවා. ඔබ නිල් පාට වුණොත් නිල් පාට යට මායයා සැඟ වෙනවා. ඔබ කොළ පාට වුණොත් කොළ පාට යට මායයා සැඟ වෙනවා. ඔබ කහ පාට වුණොත් කහ පාට යට මායයා සැඟ වෙනවා. ඔබ වුණොත් ඔබ යට මායයා සැඟ වෙනවා. ඔබ පොදු වුණොත් ඒ පොදු එක යට මායයා සැඟ වෙනවා. යාට පොඩි හේවණක් නියෝන. අපි දෘෂ්ටිමය හේවණක් සලසන්නේ කොතනද? එතන යට මායයා සැඟ වෙනවා. ඉතින් මට ඕනම දෙයක් කරන්න පුළුවන් කියන වීරිය යට අරයවිලා හැංගිලා හිටියා. මට මේක අවබෝධ කරගන්න ඕනේ කියන උත්සාහය අධිකතර උත්සාහය පමණයි තියෙන්නේ. අනිත් ඔක්කොම දැන් මුදන්න දෙයක් නැහැ. මිදිලා ඔක්කොම ඉවරයි. ඉතින් හරි සන්තෝසයි. කෙනෙක් ළඟ වීරිය තමයි යාට බාධා වුණේ. ඒ කියන්නේ වෙන මොකුත් තණ්හාවල් නැතුව ආසාවල් නැතුව බැඳීම් නැතුව වීරිය පමණක් ආශ්‍රවයේ බවට පත් වෙලා තිබීම ගැන සන්තෝසයි. වෙන මිනිසුන්ට ආදීනවයි කියලා දෙන්නට සිද්ධ වෙන්නේ වෙන වෙන දේවල් වලට තියෙන ආසත්ත භාවය. දැන් මේ වීරිය පිළිබඳව කවුරුත් කියලා දුන්නේ නැහැ, පැහැදිලි කරලා දුන්නේ නැහැ. මේ වීරිය තමයි ඔබේ ජීවිතේ එහෙම කරන්න කියලා. ඉතින් ඒ උත්තරීතර ගුරුත්වයට මම හිසනම ආචාර කරනවා, ගරු කරනවා. මොකද හේතුව ඒ ගුරුවරයා විසින් මට මේ මොහොතේදී ඒ අත්දැල ලබා නොදෙන්නට මම අදත් දැනුම පමණක් පදනම් කරගත්ත වේදනා ගොඩක ඉඳගෙන බණ කියයි. මොකද කොච්චර ධර්මයේ දැනගත්තත් මමත්වේ ප්‍රහාණය වුණේ නැත්තම් දුරුුණේ නැත්තම් එයාට සන්තෝෂයෙන් ඉන්න බෑ. ඒක ඔළුවට අරගෙන හරි ගැඹුරු කරගෙන නිදිබර වෙලා ක්ලාන්තේ වෙලා මේ ලොකු පඬිවරුන්ගේ සිද්ධාන්ත අරගෙන හරියට මේ ආතතියෙන් බණ කියන්නේ. තේරුණා නේද? දැනුමෙන් බණ කියන අයට දෙන්නේ ආතතියෙන් බණ කියන්නේ. ඉතින් මට හරි සන්තෝෂ, මට ආතතියක් නැතුව බණ කියන්නේ එදා ඉඳන් හැකියාව ලැබුණා. මේ මතක තියාගෙන බණ කියන්න ඕනේ, පෙනිල බණ කියන්න, දැකලා බණ කියන්න. ඉතින් හරි සන්තෝෂයි. දැනුම නැති තරමට ධර්මයේ පැහැදිලි. දැනුම වැඩි වෙන තරමට ධර්මයේ ඒවයින් අපැහැදිලි වෙනවා. යන්නේ ඒ කරුණෝ ඒ ආදර්ශය හරි ගන්න ඕන, තේරුම් අර ගන්න ඕන මේ මේක මොනතරම් ශ්‍රේෂ්ඨ ධර්මයක්ද, මේක අවබෝධ කරගන්නට තියෙන මේ ආදර්ශ අපිට තියෙනවා කියන විශ්වාසය. මොකද ඔබ බලාපොරොත්තු වෙන්නේ ප්‍රබෝධමත් නිදහස් නිරායාසයේ ජීවිතයක්. එහෙමනම් ඒක නිරායාසයක් තුලින්ම ශ්‍රවණය කළ යුතුයි. නිරායාසයක් තුලින්ම ශ්‍රවණය කළ යුතුයි. ඔබ සහනශීලී ජීවිතයක් නම් බලාපොරොත්තු වෙන්නේ ඒ සහනශීලී ජීවිතයක් තුළින් මේක ශ්‍රවණය කළ යුතුයි. එහෙම නැතුවම වැඩක් නැහැ. දැන් අපි එක ආරණ්‍යයකට ගියාම ඒ ආරණ්‍යයේ ඉන්න ලොකුම කර්මස්ථානාචාරීන් වහන්සේ, එයාගෙන් තමයි අවසානෙට කර්මස්ථාන ගන්න යන්නේ ප්‍රගුණ වෙච්ච අය. මම කර වැඩි ඔය ඉස්සෙල්ලම අල්ලගත්ත ගිහිල්ලා අර ඉහළම කර්මස්ථානාචාරීන් වහන්සේ, මම ගිහිල්ලා එහෙම පොඩි කතාවක් ඇඳගත්තා. ඔබ වහන්සේ මහාන වෙලා ගොඩාක් කාල අවුරුදු 50-60ක් භාවනාවල් කොච්චර කළාද? බොහෝ භාවනාවල් කළා. දැන් කොහොමද? ඒවා ඉතින් තිබුණා, ඔය ධ්‍යාන හතරත් ලැබුවා, ඒකත් පිරිහුණා. එක එක භාවනාවන් වලින් සමාධීන් ලබා ගත්තා, ඒවත් පිරිහුණා. සෑහීමටපත් උනාද? නෑ. ඉතින් දැන් මම ඔය මේ සියලු සත්‍යෝ සුවපත් වේවා කී කිය ඉන්න ඔන්න මග වැරදුනහම වෙන දේවල්. මං දැනගත්ත මේ අල ටිකම තමයි මට කන්න වෙන්නේත් කියලා මං ඉක්මනින් එතනින් අයින් වුණා. මොකද ඉහෙළම කර්මාචාර්යවරයාට සෑහීමට තෘප්තියටපත් වෙන්න බැරි වෙලා නම් මොකද වෙන්නේ? අපිට පුළුවන් වේද එතෙන්ටපත් වෙන්න? ඉතින් හොඳට අර සිවුර පුරවගෙන බිම්බලාගෙන පිණ්ඩපාතය යන්න පුළුවන්. කුටියට වෙලා ලාම්පුවක් පත්තු කරගෙන ඉන්න පුළුවන්. සමහර ආරණ්‍ය වලට ලයිට් ගන්න නැහැ. මොකද හේතුව අර තියෙන ඒ කැලෑ ගතිය නැති වෙනවයි කියලා. ඒකත් ප්‍රෝඩාවනේ. කැලෑ ගතියක් පවත් ගන්න මේ හරි මේ ඒකේ තියෙන පැරණි ගතියක් පවත් ගන්න කියලා, මේ විලාසිතාවක් පවත් ගන්න කියලා අර සමහර හෝටල් වල වගේ ඈ එහෙම කරන්න කියලා ඉවරලා අපි මහන්සි වෙනවා නම් මේක අමුතු ඒකත් එතන තියෙන පුරා. අපිට සක්මන් කරන්න එහෙම සක්මන් මලුම ඕනේ. ඔය හැම තැනම සක්මන් කරන්න පුළුවන්. භාවනා කරන්න වෙනෝම මන්දිර හොයාගෙන යන්න ඕනේ. ඔබේ වාහනේ ටිකක් නතර කරලා පාරයිනෙත් පුළුවන් භාවනා කරන්න. භාවනා කරනවා කියලා කියන්නේ සත්‍ය සෙවීම. සත්‍ය සෙවීම කොතනක කොයි විදියට සිද්ධ වෙයිද දන්නේ නැහැ. හැබැයි සතර ඉරියව්වෙම භාවනාවක් තමයි බුදුදහම පෙන්වා දුන්නේ. ඒකයි වෙන භාවනාව සතර ඉරියව්වෙම බෑනේ. වෙන භාවනාව සතර ඉරියව්වෙම බෑ. ඒවා වාඩි වෙලා එක තැනක ඉඳගෙන ශූන්‍යාගාරයක ඉඳගෙන මේ භාවනා කරන්න ඕන. බුදුරජාණන් වහන්සේගේ භාවනාව සතර ඉරියව්වෙම පුළුවන් කිව්වේ ඒකට ඇත්තෙන්ම තැනක් නැහැ කියන එක. මේ ධර්මයේ කෙනෙකුට වැසිකිළිය අවබෝධ වෙන්න පුළුවන්, කෙනෙකුට බුදුමැදුරේ අවබෝධ වෙන්න පුළුවන්, කෙනෙකුට වෙල්යායක අවබෝධ වෙන්න පුළුවන්, කෙනෙකුට දුම්රියේ බස් එකේ අවබෝධ වෙන්න පුළුවන්, ෆ්ලයිට් එකේ අවබෝධ වෙන්න පුළුවන්. දැන් ගුවන් යානයේ අවබෝධ වෙච්ච අය මට කතා කරලා තියෙනවා. හම්දුරනේ මේ සත්‍ය මට තේරුනේ ගුවන් යානයේ. ඔබ වහන්සේ හම්බ වෙන ලංකාවට එද්දි ගුවන් යානයේදී මට මේක අවබෝධ වුණේ. තව එක්කෙනෙක් වැසිකිළිය අවබෝධ වුණේ. ඒ විවෘතවම කියනවා ඉන්නහස කොමඩ් එක උඩ තමයි මේක මට අවබෝධ වුණේ. අමතක නොවෙන තැනක්. ඉතින් ඇති වෙච්ච සන්තෝෂෙට හාමුදුරනේ මං එළියට බහැලා ගියා පස්ස හොදුවද කියලා අමතක. ඒවනසේ කිව්වා ඉතින් මේකත් අහනවා අනිවාර්යෙන් ඒ බලත් එතුමන් තායේ පිටරටක සේවය කරනවා හන්තේ. හාමුදුරනේ ඇති වෙච්ච සන්තෝෂෙට මට ඒකත් අමතක වුණා. එහෙම වෙන්න පුළුවන්. අර ගුවන් යානයේදී අවබෝධ වෙච්ච මහත්මයා හිතුවා මොකක් හරි හේනයක් හරි මොකක් හරි ගහලා කරන්ට් එක වැදුන වෙන්නේ නැති කියලා හෙඩ්ෆෝන් එකේ. ඒ කියන්නේ ධර්මයට කැමති අය මහා පුදුම විදියට ධර්ම ශ්‍රවණය කරලා තියෙනවා. මහා පුදුම වැඩක් ඒක. ඉතින් මමත් කරේ ඒක තමයි. මට පිට සද්ද ඇහෙනකොට මම හෙඩ්ෆෝන් එකක් දාගෙන ඇහුවා. රාත්‍රී දෙකට නැගිටලා බණ ටික ඇහුවා. තේරෙන්නේ නැති වෙනකොට ඔළුවෙන් හිටගෙන බණ ඇහුවා. මිනිස්සුෙකුට කියලා මං කැසට් රෙකෝඩර් එකක් ගෙන්න ගත්තාම ඒකත් මගේ අතට හම්බුන්නේ මගදී එනකොට වෙන හාමුදුරු කෙනෙක් ඒක ඉල්ලගෙන. ඒකත් නැති වුණා. ධනවත් පුජ්‍යලයකට කෝල් එකක් දාලා කිව්වා මට රෙකෝඩර් එකක් අරන් දෙන්න කියලා. ඒ මිනිස්සයා කිව්වා ඕක හාමුදුරුන්ට ඕනේ නැහැ කියලා. ඒකත් නැති වුණා. පස්සේ මාව හැම එකෙම ඕකෙන් මිරිගෙනකොට අර පහසුකම් නැති වෙනකොට මම තව වීරය වුණා. අර තලන්න ඕනේ කියනවනේ හඳුන් දැව වුණත් නේද මේ සුවඳේ ඉන්නේ. ඒ වගේ තලනකොට ඒකේ පිබිදීම වැඩි. පිබිදීම වැඩි. ඒ හැම දෙයක්ම මේ ඇති කරගත්තා. ඒ කියන්නේ බණ අහන්න මට තිබුණේ නැහැ රෙකෝඩින් යන්ත්‍රය ප්ලේයර් එකක් තිබුණේ නැහැ මොකද. සමහරලාට ඒවා පහසුකම් ඔක්කොම තිබ්බනම් තා පොඩ්ඩක් මම ප්‍රමාද වෙයි. අහන වෙලාවට අහන්නේ මේක ඉන්ටර්නෙට් එකෙන් අහන්නත් පුළුවන් පස්සේ අහන්න පුළුවන් ගිනිල්ල අහන්න පුළුවන් කී කිය. නමුත් මන් තේරුම් ගත්තා දැන් මට ගිහියාම අහන්න විදිහක් නැහැ. මෙතනම තමයි මම අහන්න ඕන. අහන වචනයක් එකක් හලන්න බෑ. මම තේරුම් ගන්න උත්සාහ කරන්න ඕන. මම ගුරුවරයෙක් විනිශ්චය කරන්න, දෙසුමෙක් කරන කෙනෙක් විනිශ්චය කරන්න මම බලන කෙනෙක් නෙමෙයි. මගේ නිවන මට හදාගන්න පුළුවන්ද කියලා බලන කෙනෙක් මං ඒ දවස්වල. මටත් තිබුණොත් නම් පොත්පත් මුල් කරගෙන පදපරමිය වෙලා ඕක පොතට අනුව වැරදි, අර සූත්‍රයට අනුව වැරදි, අර දෙසුමට අනුව වැරදි, අර එයාගේ ප්‍රකාශයට අර වැරදි කී කී විවේචනාත්මක වචන 1000ක් හදාගන්න තිබ්බා මට. නමුත් මම අනුන්ගේ විවේචනාත්මක 1000ක් හදාගන්නේ කොහොමද? මගේ තුල නිවැරදි කරගන්න මට යමක් තියෙද්දි. ඉතින් මට අනිත් අය විවේචනය කිරීමට කරුණු රැස් කරන්න අවශ්‍යකලේ නැහැ. එහෙම දෙයක් කරන එකේ තේරුමක් නැහැ. ඒක මගේ කාලය නාස්ති වීමක්. මට ගන්න පුළුවන් දේ මොකද්ද? මම හිතන්නේ මෙතෙන් දෙන පින්නතුන් ළඟ තියෙන උනන්නේ මනස. මට ගන්න දේ පුළුවන් කොතනින්ද මතුවෙන්නේ? හාමුදුරුවෝ කතා කර වචන 1000න් එක හතර පදයක් හරියට ගන්න. ඒ හතර පදේ තුල ඔබට නිවන් දකින්න පුළුවන්. වැඩි වුණේ සරප්පු කඩේක ලොකු සරප්පු 1000 ගානක් තියෙනවා. ඔබ තෝරන් ගන්න ඒ සරප්පු කඩේම බැලුවත් ඔබ තේරුම් ගන්න ඔබේ කකුල් දෙකට හරියන සරප්පු දෙක. ඒ වගේ ඔබ මේ ධර්මයෙන් ඔබට හරියන දේ තුල ඔබ හරියට කිමි දෙන්නේ ඒක තේරුම් ගන්න. අනර්ථ පද දහසකට වැඩිය අර්ථ පද එකක් වටිනවා කියන්නේ ඒක. සූත්‍ර ධර්ම හරිය අනර්ථ පද කියන්නේ අර්ථයක් දන්නේ නැති. අනර්ථ පද කියලා කියන්නේ අර්ථ කියන්නේ අහිත පිණිස පවතිනවා කියන එකත් වෙන්න පුළුවන්. අර්ථය නොදන්නවා කියන එක වෙන්නත් පුළුවන්. මේ දෙකම එකට එකතු කළා අර්ථයක් දන්නේ නැති දේවල් මතක තියාගෙන කියෝ කියෝ ඉන්නවටත් වැඩිය අල්ලගෙන ඉන්නවටත් වැඩිය වැදගත් වෙනවා. ඒව අර්ථවත් කරගන්න, යථාර්ථවාදී කරන්න. අපේ බෞද්ධයන්ද කියන්නේ පළමුවෙන්ම ඔබට මානසික සහනශීලී පුජ්‍යලයක් වෙන්නට පුළුවන් ප්‍රතික්ෂේප කිරීම සහ අතහැරීමෙන් වළකින්න. කිසි දෙයක් අතහරින්න එපා. දන් දෙන්න එපා. සතුන්ට කෑම දාන්න, අනිත් අයට කෑම බෙදලා දෙන්න, දන් දෙන්න එපා. මං කියන එක තේරෙනවද? හාමුදුරන්ට කෑම ගෙනිලා දෙන්න, මේ සතුන් සිව්පාවට කෑම බීම දෙන්න, අම්මා තාත්තට තෑගි භෝග දෙන්න, දන් දෙන්න එපා. ඒ දන් දෙනවයි කියන එක ඇතුළෙම තියෙන මහා ලෝභ ద్వේෂ මෝහ ටිකක්. ඇයි දන් දෙන්නේ? හොඳයි කියපු නිසා දෙනවා. දුන්නාම ලැබෙනවයි කියපු නිසා දෙනවා. ඒක ඩබල් කරලා ලැබෙන්න ඕන නිසා දෙනවා. එහෙම දුන්නාම වැඩක් තියෙනවා. ඒ නිසා අනිත් අයට උදව් කරන්න, සත්කාර කරන්න, උපකාර කරන්න දන් දෙන්න එපා. දැන් ගොඩාක් අයට මේ තියෙන ප්‍රශ්නයක් තමයි අපේ අයට මේ අතහැරීම පුරුදු කරන්න. අතහරින්න බුද්ධ ඝමේ තියෙන සම්පූර්ණ අතහරින්න කියලා මතයක් තමයි තියෙන්නේ. මම කියන්නේ නිවන් දකින්න බෑ අතහැරීමෙන්. අතහැරීමෙන් නිවන් දකින්න බෑ. මොකද අතහැරීම පුජ්‍යලත්වයේ සතුයි. අල්ල ගැනීමෙන් නිවන් දකින්න පුළුවන්. හැබැයි අල්ල ගන්න ඕන නිවන. වෙන වෙන දේවල් අල්ල ගත්තොත් නිවන් දකින්න බෑ. ධර්මයේ අල්ල ගත්තොත් අල්ල ගැනීමෙන් නිවන් දකින්න පුළුවන්. හැබැයි අතහැරීමෙන් නම් නිවන් දකින්න බෑ. කිසි දෙයක් අතහරින්න එපා. අතහැරීම අතහරින්න. අර අචංචා හාමුදුරු බොහොම ගැඹුරු වචනයක් මේක දේශනා කරේ. මිනිසුන් අතහරින්නේ වැරදි දෙයයි. අත්හල යුත්තේ අතහැරීමයි. අතහරින්න එපා කිසි දෙයක්. අල්ල ගන්න වෙන වෙන දේවල් නෙමෙයි නිවන ධර්මය. සබ්බ රතින් ධම්ම රති ජිනාති. ධර්මයට ඇලුනොත් ධර්මේ දිනනවා. හැම දෙයකටම නොඇලෙන්න කියන වචනයකුත් එතන නෑ. අතහරින්න කියලාත් නෑ. ධර්මයේ ඇලෙන්න. ඔය දේවල් ඔබේ මොලේ යම්කිසි රිදුමක් ඇති කරන, ඔබේ මනස තුළ කම්පනයක් ඇති කරන දේවල් වුණත් ඔය වගේ තැන්වලින් ඔබේ අවදිය සිද්ධ කළේ නැත්නම් ඔබ අවදි වෙන්නේ නෑ. කෙනෙක්ව පුවන් ගහලා අවදි කරන්න බෑනේ. එක්ක වතුරක් කරන්න ඕනේ. එහෙම නැත්තම් කනට මේ පොල් කැන්දක් හරි දාලා මේව කරන්න ඕන. නැත්තම් හයියෙන් තට්ටුවක් දාලා. නැත්තම් අවදි වෙන්නේ නිදාගෙන ඉන්න කෙනාව. ඒ නිසා නිදාගෙන ඉන්න කෙනා පිබිදී යුතුමයි. සම්මුති නිින්ද අවදි කළ යුතුමයි. ධර්මයේ තුල පින්නතුනේ අර්ථයක් නැහැ. අර්ථ තියෙන අධර්මයේ ඔක්කොම. අර්ථ තියෙනවා නම් අර්ථ තියෙන්නේ අධර්මයේ. ධර්මයේ තුල අර්ථයක් නැහැ. ඒක නිසා කියනවා අරහත්. මේ ලෝකේ අර්ථයක් නැති මිනිස්සු ඉන්නවා නම් මිනිස්සෙක් කෙනෙක් තමයි අරහත්. අර්ථයක් නැහැ. කිසි අර්ථයක් නැහැ. ඔබට නම් අර්ථයක් තියෙනවා. මොකද පුජ්‍යලාර්ථය. මේක ඉතින් ලේසි නෑ. දෙයියෙකුට ජීවිතේ බාර දීලා, කර්මෙට ජීවිතේ බාර දීලා එහෙම ජීවත් වෙනා වගේ ලේසි නෑ. මේක විදර්ශනාවක් කරලා ලොකු ආධ්‍යාත්මික පරීක්ෂණයක් තුලින් මතු කරගන්න ධර්මයක්, මතු වෙන ධර්මයක්. මේක කාට හරි බාර දීලා කෑ ගහා ඉතින් කාලා බීලා වයසට යනකම් ඉන්ද්‍රයන් ටික පිනවගෙන පමනක් අපි කියන්නේ පිනවන්න එපයි කියලා. පිනවන්න කෑමක් කන්න ආසීතුනොත් ඒක කන්න, ඒක නොකා ඉන්න එපයි. ඒ මොනොත් මානසික ආතතියක් හැදෙනවනේ. පොඩි දේ වෙන්න පුළුවන්. හේර ගැල්ලක් වෙන්න පුළුවන්. කන්නාස හිතුනොත් ඒක කෑවේ නැති වුණොත් නිකන් හිර කරගෙන හිටියොත් එimhe කොච්චර හරි බේර ගැනීමක් වෙන්න පටන් ගන්නවා. ඒක කෑවහම ඉවරයි. අද දියක් නැත්තම් බේර ගැලියක් වාගෙන ඉකින් කන්න උනත් නෑ. නමුත් මේ ලෝකයට සීමා වෙන්නේ නැතුව ධර්මය හොයන්න ඕන. අපිට ලැබුණු දුර්ලභ සම්පත් පිළිබඳව බුද්ධෝත්පාද කාලය, සද්ධර්මය, කල්යාණ මිත්‍රත්වය, ශ්‍රද්ධාව, ප්‍රඥාව පිළිබඳව සැලකිලිමත් වෙලා ඔබ ධර්මයේ සවන් දෙන්න. මිහිරට බණ අහනයි නේද වැඩි? ඒ කවි බණ වලට, ඒ වගේ මිහිරට, තාලෙට, හැඩයට බණ කියනකොට මේ කට්ටිය වැඩි. ඒකට හේතුව අර්ථ රසයේ විඳින්න දන්නේ නැහැ. ගොඩක් දෙනෙක් තියෙන්නේ ශබ්ද රසයේ විඳින එක. එතකොට ශබ්ද රසයේ හොඳ නම් හරි ශෝක බණ. අර්ථ රසයේ බරපතල වෙන්න වෙන්න මෙලූ සංසාර දෙයක් තේරුන්නේ නැහැ. අර්ථ රසයේ ගැඹුරු වැඩි වෙන්න වැඩි වෙන්න අපිට ඒක තේරුන්නේ නැහැ. මේක තේරුම් යන දෙයක් නෙමෙයි, තේරුම් හැලෙන එකක් මේ බණ අහනකොට. තේරුම් යන්නේ නැහැ, තේරුම් හැලෙනවා. ඔබ තේරුම් හැටියට අරගෙන තියෙන ලෝභ, ద్వේෂ, මෝහ, මද, මාන, ඊර්ෂ්‍යා, කුහක ගති, ඔවා හැලෙන්න ඕන. ධර්මයේ කියලා වේදනාවක් අල්ලගෙන ඉන්නවනම් ඒක හලන්න ඕන, ඒක දුරු කරන්න ඕන. ධර්මයේ කියලා සංඥාවක් අල්ලගෙන ඉන්නවනම් ඒක අයින් කරන්න ඕන. ධර්මයේ කියලා දෘෂ්ටියක් අරන් තියෙනවනම් ඒක අයින් කරන්න ඕන. ධර්මයේ කියලා ආගමක් අරන් තියෙනවනම් ඒක අයින් කරන්න ඕන. සත්‍ය කියලා න්‍යායක් අරන් තියෙනවනම් ඒක අයින් කරන්න ඕන. සත්‍ය කියලා ආගමක් අරන් තියෙනවනම් ඒක අයින් කරන්න ඕන. සත්‍ය කියලා ජාතියක් අරන් තියෙනවනම් ඒක අයින් කරන්න ඕන. සත්‍ය කියලා වංශයක් අරන් තියෙනවනම් ඒක අයින් කරන්න ඕන. සත්‍ය කියලා මාන්නයක් අරන් තියෙනවනම් ඒක අයින් කරන්න ඕන. සත්‍ය තුල කොයිද මාන්නය? යාට එන්න බෑ. මම සෝවාන්, මම සකදාගාමි, මම අනාගාමි, මම තමයි රහත් කියලා මාන්නයවත් එන්න බෑ. සත්‍ය පූර්ණ ලෙස අවබෝධ වූවෙකුට මම රහත් කියන මාන්නය හරි එනවනම් ඒක අයින් වෙන්න ඕන. මම ධර්මයේ ගොඩක් දන්නවයි කියන මාන්නය එනවනම් ඒ මාන්නය අයින් වෙන්න ඕන. ඒව තමයි ඔබේ අර අර්ථය. අර සිඳලන්න ඕන. අරහත් වෙන්න. අරහත් වෙන්න. ඔබේ ඇහේ තියෙන වැලි කැට ඔබට දැනෙනවා ඇත. ඔබේ ඇසේ ඇති වැලි කැට ඔබට දැනෙනවා ඇත. ගොඩක් අය නම් මතක් කරන්නේ ඔයිට වඩා ලිංගස් සරල කරන්න කියලා. කන්ද උස වැඩි, අපිට හරි අමාරුයි, අපිට ආතරයිටිස් කියලා තමයි කියන්නේ. හුත් කරන්න දෙයක් නැහැ. ආතරයිටිස් තියෙන අය සිරිපාද කන්දේ ඉහුවම නගින්න ඕනේ පඩි ටික. කාය හත්තිය ශක්තිය තිබුණත් එකයි නැතත් එකයි. එදා සරිපුත් මොගලන්, ආනන්ද නන්ද රාහුල ආදී ඒ මහරහතන් වහන්සේලා නැග්ග කන්ද අපිත් නගින්න ඕන. අපිට ආතරයිටිස් කියලා කන්ද පොඩි කරන්න බෑ. පොඩ්ඩක් කේබල් දාන්න පුළුවන් හැකියාවක් තියෙනවා දැන්. කේබල් වලින් බණ අහන්න පුළුවන් නිසා, අන්තර්ජාලයෙන් බණ අහන්න පුළුවන්, පෙන් ඩ්‍රයිව් එකෙන්, CD එකෙන් බණ අහන්න පුළුවන්, ෆෝන් එකෙන් බණ අහන්න පුළුවන් නිසා පොඩි කේබල් එකක් නම් හම්බෙලා තියෙනවා. හැබැයි ඒ උසම නගින්න නම් ඕන. ඒව පහසුයි. බුද්ධ කාලේ තිබ්බනම් කොච්චර හොඳද. බුද්ධ වචනේ නේද අපිට රෙකෝඩින් එකක් හැරියට තිබ්බනම් මොන තරම් වටිනවද. ඒකත් ඉතින් පිළිගන්නේ විත් දන්නේ නැහැ. කාපෝ මේ වචනවල තියෙන සැර මේ වේගයෙන් කියාගෙන යනවා කියලා කියනවා. බුදුරජාණන් වහන්සේ එහෙම වේගයෙන් කියාගෙන ගියපු ස්වභාවයක් නැහැ. දියැලක් වාගේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව ගලා හැලෙනවා. එකට එක සම්බන්ධතාවයක් තියෙන වචන ටිකක් ගලාගෙන හැලෙනවා වාගේ ලස්සනයි. ඒක නිසා දියැලක් වාගේ කියලා කිව්වා. මේ පස්සේ තප්පරයට වචන කොච්චරද සිය ගානක්ද කොච්චරද කියවනවයි කියලා කට්ටිය කියන හරි වේගවත්ල බුදුහාමුදුරන්ගේ කියමන ඒ බුරු කතාව. ඒ අභූත කතාව. එහෙම කතා කරා නම් ඒ මිනිස්සු අහගෙන ඉන්න බෑ. පට ගාලා කතා කරාම ලස්සනට අහන්න පුළුවන්ද? එහෙම කතා කරන්න බෑ. මිනිස්සේ ලස්සනට දියැලක් ගලාගෙන හැලනවා වගේ කියන්නේ අර වේගෙන් එකිනෙකට ගලන් හැලනවා කියන එක නෙමෙයි. ඒක ලස්සනයි කියන එක. හැඩයි. අලංකාරයි කියන එක. මේරි කියන එක. එහෙම ලස්සන තිබුණා. ඉතින් ඒ වගේ හරි මේ ව්‍යාජ දේවල් අපේ සංස්කෘතිය තුළින් ග්‍රන්ථවලින් පොතපතවලින් අභූත දේවල් තියෙනවා. බුදුරජාණන් වහන්සේට රැස් විහිදුනේ නැහැ කියන කතාවකුත් යම් කිසි කෙනෙක් ප්‍රකාශනය කරගෙන ගිහිල්ලා තිබ්බා. ඒක බොරු. බුදුහාමුදුරන් රැස් විහිදෙනවා. ඇස්වේ දෙන්න ඇත්තනේ. සද්ධර්මය දේශනා කරනකොට, පටිච්ච සම්පාදය දේශනා කරනකොට, ධම්ම චක්කය කියනකොට, ඉතින් ධම්ම චක්කය පටිච්ච සම්පාදය තමයි හැම මොහොතකම දේශනා කරන්නේ බුදු කෙනෙක්. මේ රැස් විහිදෙනවා පින්නතුනේ. ඒ රැස් පේන අයට පේනවා. නැත්තම් බුදුරජාණන් වහන්සේගේ විශේෂ ඒ කාලේ කැමරා හරි තිබුණා නම් ඕරා එකක් ඒ ඕරා එක දකින්න පුළුවන් තියෙනවා. නිකම් මිනිස්සුන්ගේ රැස් විහිදෙන එකේ බුදුහාඳුරන්ගේ රැස් විහිදෙන්නේ නැති වෙන්න පුළුවන්. නිකම් මිනිස්සුෙකුටත් රැස් මාලාවක් තියෙනවා. දැඩි ද්වේෂයෙන් ඉන්න මිනිස්සුෙකුටත් රැස් මාලාවක් තියෙනවා. බුදුහාඳුරු කෙනෙකුට රැස් මාලාවක් තියෙනවා. ඒක සෞම්‍යව රැස් මාලාව. මනස්කාන්තෝ ඒ කහ පාටට, නිල් පාටට වගේ ගලාගෙන යන ඒ ගුණාත්මක ධනාත්මක රසමාලාවක් තියෙනවා. නිකම් මිනිස්සෙක් ළඟක් තියෙනවා. රාග සිත් තියෙන මිනිස්සෙකුට, ද්වේෂ සිත් තියෙන මිනිස්සෙකුට, මෝහ සිත් තියෙන මිනිස්සෙකුට රස තියෙනවා. හැබැයි රසේ ඒ රහ ඒ රස ගුණාත්මක නෑ. ඒ රස වැදුනහම තමයි අපිට කියන්නේ මේ මිනිස්සයාත් එක්ක අපිට කතා කරාම මේ ළඟට ගියාම අපිට හරි මානසික පීඩාවක් කියන්නේ මේ මිනිස්සයාගේ අර හිත ඇතුලේ තියෙන ඌෂ්ණිය අපිට වැදිලා. සමහර මිනිසුන් එක්ක ළඟට ගිහිල්ලා කතා කරාම අර කටේ ගඳට වඩා මට හිතේ ගඳ තේරෙනවා. තේරෙනකොට මේ වචන 10ක් කතා කරන්න හිතෙන්නේ නැහැ දිගට දිගට. මොකද හේතුව අපිට අර හිත ඇතුලේ තියෙන ගඳ එයා හංගගෙන හිටියට එළියට එනෝ හුමාරෙත් එක්ක. ඒ වගේම අර ඕරා එකත් එක්ක පැටලිලා ඒක අහුවෙන්න පටන් ගන්නවා. එහෙම එකක් තියෙනවා. ඒ නිසා බුදු කෙනෙක්ගේ රැස්මාලාවක් තියෙනවා. එක රහතුන් දකින්න, කාර්ය ශ්‍රාවකය දකින්න, ඒ රස්මාලාව පේන, ඒ ආධ්‍යාත්මික ඇසට පේන. ඒ විශේෂයෙන් උන්වහන්සේ තනත්තරේ රස්මාලාව පේන. ඊළඟට තියෙනවා. මම හිතාගෙන හිටියා මේ මා තුලත් රස්මාලාවක් තියෙන්න ඕනනේ හැමෝටම තියෙන එකේ. මම හිතුවා මට තියෙන ඒ රස්මාලාව මට විතර වෙන්නේ නැති ඒක දැනෙනවා ඇත්තේ පේනවා ඇත්තේ කියලා නෑ. ඒ ආර්ය ධර්මයට සමීප වූවන්ට ගොඩාක් දෙනකොට ඒක ආකර්ෂණය වෙලා තියෙනවා. දවසක් මම ඒ ධර්මය මෙනෙහි කරගෙන රැස් වීදවාගෙන වඩින වෙලාවක එක ධර්ම අවබෝධයට පත් වෙච්ච අපේ ශ්‍රාවකයෙක් කියනවා ස්වාමින් වහන්සේ බොහෝම ආගේ රැස් වීදවාගෙන වඩිනවා. රැස් හිදුවාගෙන වඩිනවා කියලා. මගේව පේනවද යාට ඒක? පේනවා සාහිඳාංශ මට පේනවා ඒක. ඒ රැස් වලට නිකන් වහල් වෙන්න ඕනේ නැහැ. ඒක හුදු මේ ප්‍රදා මේ අතුරුපසක් විතරයි, ප්‍රධාන ලක්ෂණයක් විතරයි. හැම කෙනෙක්ගේම රස්මාලාවක් තියෙනවා. ඕන මිනිස්සෙගේ රස්මාලාවක් තියෙනවා. බල්ලෙගේ පූසෙගේ රස්මාලාවක් තියෙනවා. ඒ රස්මාලාව වූ සෞම්‍ය වූ මනහර වූ අලංකාර වූ රස්මාලාවක් පවතින්නේ ඒ මනස පිරිසිදු වෙන තරමට. ඔබටත් ඒ රස්මාලාව තියෙනවා. නැත්තේ නෑ. ඒවා අඳුරු පැහැයවල් ගන්නවා නම් අපි ඒකට විශේෂ වූ රශ්මාලාවක් හැටියට අපි ඒක සලකන්නේ නැහැ. ඒක අර්මණ කොට ආලෝකමත් රශ්මාලාවකට තමයි තියෙන්නේ. ඒ නිසා බුදුවරුන්ට රැස් වීදෙනවා. ඒකයි ඒ රශ්මිමාලාවල් පිළිම වහන්සේලා තුළ ඇඹුවේව නැහැ කියලා කියන්න යන කෙනෙක් ගියා නම් ඒ ආර්ය ධර්මයේ කතාවක් නෙමෙයි. ඒක ධර්ම අධර්මයේ කිරීමක්. රැස් වීදෙනවා. ධර්මය කියන්නේ පුම්බගෙන ඉන්න එකට නෙමෙයි, සැහැල්ලුවෙන් ඉන්න එකට, හිනා වෙලා ඉන්න එකට. අර ගිරවෙක් කූඩුවේ දාගෙන ඉන්නා වගේ දත් මිටි ගාගෙන මෙහෙම අල්ලගෙන ඉන්න ඕනේ නෑ. අවබෝධ වෙනවනම් ඒක සැහැල්ලුවෙන්ම අවබෝධ වෙන්න ඉඩ හරින්න. විවෘතව මේක අවබෝධ වෙන්න ඉඩ හරින්න. නිදහස් මනසකටයි සත්‍ය අවබෝධ වෙන්නේ. දෘෂ්ටි දැඩි කරගන්න ඕනේ නෑ. මේක විශ්වාසයන් මත පදනම් වූ දෙයක් නොවේ. සත්‍ය විවෘතවයි පවතින්නේ, අසත්‍යයි දෘෂ්ටි මත පවතින්නේ. ඒ නිසා ඔබට විවෘතව මේක සොයා ගැනීමේ අවකාශය තියෙන, විවෘත වෙන තරමට ධර්මයේ බබලනවා, හිරු බබලනවා, සඳු බල බබලනවා, සංගව ගන්න තරමට, ඒව තුල ආසත්ත වෙන තරමට, විවෘත නොවන තරමට ලෝකේ පවතින්නේ අසත්‍යයි. එනිසා ඔබේ ආධ්‍යාත්මය බිය නැතුව විවෘත කර වාසය කරන්නට ඕන. විවෘත පරිශකයෙක් වෙන්නට ඕන. න්‍යායක් නැතුව ඔබට, ඔබ බුද්ධාගමට අනුව නිවන හොයන්න ගියොත් ඔබට හොයාගන්න බැරි වෙයි. මොකද ආගමික කරණය වෙන්න බෑ සත්‍ය. සත්‍ය කිසිම ආගමකට අයිති නෑ. සත්‍ය ප්‍රඥාවන්තයන් සතුයි, නුවණැත්තන් සතුයි. ආගම් නම් එක එක්කෙනාට අයිති වෙන්න පුළුවන්. සත්‍ය ලෝකයේ කිසිවෙකුට අයිති නැහැ. එය උසස් චින්තනයක් තියෙන පරේෂකයන්ට, විමසන්නන්ට අයිති දෙයක්. තව කතාවකින් මම මේ ධර්ම කාරණා ටික පැහැදිලි කරලා දෙන්නම්. උදාහරණයක් දෙන්නම්. අපි 10 දෙනෙක් ඉතෝ පිරිස. ඒ පිරිස 10 දෙනා අතරට ඈතින් මිනිස්සෙක් එනවා. ඉස්සරහින් එනවා මිනිස්සෙක්. එක්කෙනෙකුට හරි සන්තෝෂයි. ගොඩක් කාලෙකින් දැක්කේ යාළුවා, හරි මේමයි දැකීම, හරි සන්තෝෂයි කියලා මෙයා හිනාම සුමුහුණෙන් අරව බාරගන්න ඉන්නවා බලාගෙන. තව එක්කෙනෙක් ඉන්නවා. එයා ණයක් අරගෙන එයාගෙන් දීලා එහෙම නැහැ. මග ඇරලා තියෙන්නේ. ඡාරමණුව ලඟ වෙන ලඟ වෙන ලඟ වෙන මෙයා හිත ඇකිලෙනවා. බොරු ගොතනවා. වටපිට බලනවා. බයටපත් වෙනවා. බනීද දන්නෙත් නැහැ, තරහා ගන්නේද දන්නෙත් කියලා එයාගේ එයාට හිතෙනවා. තව කෙනෙක් ඉන්නවා. එයාගේ එයා වෛරක්කාරයෙක්, එයාත් එක රණ්ඩුවක් ගිහිල්ලා එයාට ගහලා එයාට බැලලා ප්‍රශ්නයක් කරලා තියෙනවා. දැන් මෙයාට එන්න එන්න තරහමත් වෙනවා. පරණ කෝන්තරේ මතක් වෙනවා. තරහා යනවා. කේන්ති හට ගන්නවා. බය හට ගන්නවා. තව එක්කෙනෙක් ඉන්න, එයා ගැන මුකුත්ම දන්නේ නැහැ, අඳුරන්නේ නැහැ, මුකුත් සම්බන්ධතාවයක් තිබිලා නැහැ. එතෙන්දි තමයි අඳුර ගන්න වෙන්නේ. ඉස්සරහා දාවට පස්සේ තමයි අඳුර ගන්න වෙන්නේ. එක මිනිස්සයෙක් ඉස්සරහින් ඉන්නේ, මෙතන ඉන්න මිනිස්සු 10 දෙනාට වෙන දෙයි. ඔබට තේරෙනවා නේද? හරි. දැන් මම මේ කියලා දෙන්න උත්සාහ කරන්නේ රූපේ නෙමේ, ප්‍රශ්නේ තියෙන රූපේට දක්වන ප්‍රතිචාරය. ඒ නිසා රූප නැති කරන්න එපා. සිතුවිල්ලේ නෙමේ ප්‍රශ්නේ තියෙන්නේ සිතුවිල්ලට දක්වන ප්‍රතිචාරය. ශබ්දේ නෙමේ ප්‍රශ්නේ තියෙන්නේ ශබ්දයට දක්වන ප්‍රතිචාරය. එහෙමනම් මේ කම්පණය උනේ ඒ පුජ්‍යලයාගේ මමත්වයේ නොවේද? එය නොවේද? ඒ කම්පණය උනේ ඒ පුජ්‍යලයාගේ මමත්වයයි. ඔබ මමත්වයයි නිවැරදි කරගන්න ඕන. අර රූපය නෙමේ. රූපය වහල වැඩක් වෙන්නේ නෑ. රූප දැන් බලන්න එක් කෙනෙකුට ඒ රූපය දැකීම ප්‍රසාදයක් සතුටක්. රහතුන්ට මේ රූප දැකීම ප්‍රසාදයක් සතුටක්. බුදුහාමුදුරන්ට ප්‍රචාරාචාරාව නිර්වස්ත්‍ර දුවගෙන එමුවත් සංවේගයේ දුකට කාරණාවකට බියවීමට තැති ගැනීමට ප්‍රශ්නයක් බවට පරිවර්තනය වුණේ නෑ. ඒක ඒ දෙකීමත් ඒ සතුටක්. හැඩ සිය ඇතු වෙන්න කියලා මහන වුණා. ඈ අඟුලිමාල කඩුවක් අමෝරගෙන එද්දී බියට තැති ගැනීමට ප්‍රශ්නයක් වුණේ. අනිත් ඔක්කොම මිනිස්සු හිස්ලූ අත දුවද්දී බුදු කෙනෙක් ඒක බාර ගන්නවා. කොහොමද? ඕම ප්‍රිය සිතින් සතුට සිතින්. ඒවල බුදු කෙනෙකුට එවැනි සංඥාවක් නෑ. ඒ නිර්භයත්වය තුළ, ඒ අනවජ්‍ය ධර්මය තුළ, ඒ අසිරිමත් බලය තුළ දනනවා. අඟුලිමාල නිකන් නෙවෙයි, බුදුහාමුදුරුවෝ ගැන අහලා දැනගෙනත් තිබිලා තියෙනවා. ඒ ඔක්කොම මතකෙනොත් සිහිය අවදි වෙනවත් එක්කම දකින්නවනේ. ඒක අවදි වෙනවා. ඉතින් පින්නතුනේ, මේ මේ ලෝකේ අපි මේ රූප කඩලා පිළිකුල් කරලා එහෙම නැති කරගන්න හැදුවට අපිට නැති කරගන්න පුළුවන් දෙයක් නෙමෙයි. එහෙම නැති කරන්න දෙයක් අපිට නැහැ. තේරුණා නේද? රූප කඩලා නැති කරන්න දෙයක් නැහැ. අපේ මමත්වය නිවැරදි කරගත්තනම්, සම්‍යක් ධර්මයට පත් කරගත්තනම්, මේ ලෝකේ දකින්න කිසි දෙයකින් තමන්න ප්‍රශ්නයක් නැහැ. දකින්න දෙයකින් පමණක් නෙමෙයි, තමන්ගේ ජීවිතේ වයසට යන එක පිළිබඳව හරි, මිය යන එක පිළිබඳව හරි ප්‍රශ්නයකුත් නැහැ. ගැටලුවක් නැහැ. මනුස්සයෙක්ව මේ ස්වභාව ධර්මය තුළ විවිධ ආකාරවලින් කර්මය හේතුවෙන් ආයුෂ නැතිවීමෙන්, ආයුෂ තිබියදී කර්මය තිබියදී විපත්ති හේතුවෙන් ආදී කොට ඇති විවිධ හේතුන් මතින් මිනිස්සු මේ යනවයි කියන කාරණය අර පහනක් උපමා කරගෙන තෙල් තීද්දි තිරේ තීද්දි පහන නිවෙනවා. ඒ වගේ හදිස්සි අනතුරු වලින් මිනිස්සු මේ යනවායි කියන එකත් අපිට පේනවා. අපි ඔක්කොම කර්මයේ ධර්මයේ මැරෙන වෙලාවට මැරෙනවායි කියලා කියන්න බෑ. ජීවත් වෙන්න හිටව මිනිස්සු තමයි වැස්ස නිසා සීගානක්